ඒ ගෞරවනීය ස්වාමීන් වහන්සේ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි බ්‍රහස්පතින්දා අපේ චාරිත්‍රානුකූලව ධර්ම දේශන ආරම්භ කරන්න බලාපොරොත්තු වෙන්නේ ඒ නිසා ශීරුම් දෙනා tempat වෙලා සාදු කාර්යයක් පවත්වමු. නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ කතංච පනයේ සංඥා වේදිත නිරෝධං නිරෝධ සමාපත්තිං හෝති ඉති නකෝ ආවසෝ විසාක සංඥා වේදිත නිරෝධං සමාපජ්ජಂತಿ සමාපජ්ජන්තස්ස භික්ඛු භික්ඛුනෝ එවං හෝති අහං සංඥා වේදිත නිරෝධ සමාපත්තිස සමාත නිරෝධං සමාපatti සම්ති වා සංඥාං සංඥා වේදිත නිරෝධ සමාපජ්ජාමි වා ආං සංඥා වේදිත නිරෝධං සමාපජ්ජන්තෝති වා අත්ථ්වාස පුබ්බේව තථා චිත්තං භාවිතං හෝති යත් යන්තං තත් තතත්ථාය උපනේති ති කෞරණීය ස්වාමීන් වහන්සේ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි මේ චුල්ලවේතල සූත්‍රය ඉස්සර කරගෙන පවත්වාගෙන ධර්මදේශනා මාලාවේ 48 වෙනි දේශනාවටයි අද මේ මුලපිරුවේ ඒකාද මේ විවාර වර්ෂයෙන් නොවැම්බර් මාසේ පළවෙනිදා 2012යි. ඉතින් බරපතල මාතෘකාවකටයි මේ විසාක උපාසකතුමා ප්‍රශ්නයක් මාර්ගයෙන් යොමු කරවන්නේ. ධම්මදින්න මෙහින්නාසෙන් අහනවා කතංච පනයිය සංඥා වේිත නිරෝධ සමාපත්තිය හෝති इति කිය. මේ සංඥා වේද නිරෝධ සමාපත්තිය කොහොමද කියලා කිතකින්ද කියලා කොහොමද කියලා ඒ උසාවක පාසකට ප්‍රශ්න කරනවා. ඉතින් එතකොට අර මෙතෙක් ඒ ආපදේශනා විලාසය හැටියට ගැඹුරු ප්‍රතිපත්තියක් ගැන මේ කතා කරන්නේ. එතෙන්දී ඒ විසාග ධම්මදින තෙරින්නාච කියනවා විසාකය ඒ මේ සමාපත්තියට සමවැදිච්ච භික්ෂුන් වහන්සේට සංඥා වේිත නිරෝධ සමාපත්තිස්ස සමාපච්ඡන්තස්ස භික්ඛුනෝ සංඥා වේදි නිරෝධ සමාපත්තියට සමවැදිච්ච භික්ෂුවට මම මේ සමාපත්තියට සමවදින්න ඉස්සෙල්ලා මම මේ සංඥා වේදි නිරෝධිත සමවදිනවා කියලා එහෙම හැංගීමකුත් නැහැ. මම දැන් තම වැදුනා කියලා දැනුමකුත් නැහැ. සමවැදුනට ඉස්පස්සේ දැනුමකුත් ගන්න බෑ මොකද්ද උනේ කියලා. ඒ නිසා අර ප්‍රශ්නෙට කෙලින් උත්තරයක් දෙන්න අමාරු. සංඥා වේද නිරෝධේ කොහොමද කිතකින්ද කියන එකට සමවහම වදින්නේ මි කියලා හෝ මම දැන් සමවැදලා ඉන්නවා කියලා හෝ හැංගීමක් ගන්න බෑ. එසේ නමුත් අතක්වාස පුබ්බේ තථා චිත්තං භාවිතං හෝති යන්තං තතත්ථය උපනේති. උපනේතිටි යම්මාකාරයකට මේක කලින් අත්දැකලා පුරුපුරුදු කරගෙන තිබුණා නම් ඒ ක්‍රමයට ඒ ආරයට හිත ඒ සංඥා වේදිතෝදේට සමාදිනවා කියන එක. ඒක නිසා මෙතන භාෂා විවහාරයේ අසරණ වීමක් වෙනවා. සංඥා වේද නිරෝධය මායි මර්යාදාවල් කොහොමද යන්නේ කොහොමද ඉන්නේ කොහොමද ඒක ඇතුළේ තිය ආදි වශයෙන් විස්තර කියන්නේ ගියාම මූල ධර්ම හැටියට නම් නැත්නම් පොතේ ධර්ම හැටියට නම් මේ මිටින් කියන්න පුළුවන් වෙන්න ඕනේ ඒක බොහොම උසස් සමාපත්තියක් නිසා. නමුත් ඒක පිළිබඳ ප්‍රායෝගික හැඟීමකින් ඒ ධම්මදින තෙරිනාසේ කතා කරනවා මම සංඥා වේද නිරෝධපත්තිය දැන් සමවාදීගෙන යනවා මෙන්න ලකුණ මම මේ අදිෂ්ඨාන කරලා සමවාදිනවා කියලා එහෙම කරන්න පුළුවන් ගතියක් ඇත්තෙත් නැහැ. මම සමවැදුනා කියලා නැත්නම් සමවදින්නේ මේ කියලා හෝ එහෙම හැඟීමක් ගන්න බෑ. නමුත් ඒක හිත උරු කරගත්ත කෙනාට ඒ උරු කරපු ආරයතිගේ වරින් වර ඒ යථා භාවිතං තතත්ථය උපනිෂති. ඉතින් ඒක නිසා ඒ සරුවචන්නාංශයේ ඉගැන්වීමේ ක්‍රමයේ සූක්ෂම නමුත් තේරුම් ගත යුතු රහසක් මෙතන එල්ල වෙනවා. තුන්වෙනි ආර්ය සත්‍ය දන්න කෙනාට විතරයි හතරවෙනි ආර්ය සත්‍ය වැටහෙන්නේ. තුන්වෙනි ආර්ය සත්‍ය කියලා කියන්නේ නිරෝධය. නිරෝධය දන්න කෙනාට තමයි නිරෝධ ගාමිනී ප්‍රතිපදා මාර්ගය තේරෙන්නේ. නමුත් අධ්‍යාපන ක්‍රමේ තියෙන්නේ මාර්ගය දැනගත්ත මාර්ගය ඉවර කරාට පස්සේ ඵලය නැත්තම් ඒ අවශ්‍ය තැනට යනවා කියන්නේ. සර්වඥාසිකන අවශ්‍ය තැනට ගිය කෙනාට විතරයි යන්න ඕනේ මාර්ගය මොකක්ද කියලා තේරෙන්නේ කියලා. ඉතින් මේ පටලවිල්ල සරලදිකී අධ්‍යාපන ක්‍රමේදී හරියට අපහසුතා මතු කර නිසා මේ දේශනා ගැඹුරුයි තේරුම් ගන්න අමාරුයි කියනවා. මොකද අපේ හිතේ අපි වැඩ කරලා තියෙන මෙතෙක් කල් අර සරලදිකී වැඩ කරන පැත්ත විතරයි පටිච්ච සමුප්පන්න පැත්ත එහා පැත්ත මෙහා පැත්ත වැඩ කරන පැත්ත අපේ මුස් කාලා තියෙන මොලේ. ඒ නිසා අපිට සිද්ධ වෙනවා මේ පැත්ත ටිකක් අසලා බසලා දාලා මේ ධර්මතා ක්‍රියාත්මක වෙන ක්‍රම රාශියක් තියෙනවා. ඒ හැම රාශියෙම අන්තිම උත්කෘෂ්ඨම අවස්ථාව තමයි ඒ වගේ අවබෝධයකට යොමු වෙන්නේ. ඉතින් ඒක නිසා මේ නිරෝධ සමාපatti වගේ දෙයක් මේක සමාහතලාවට අටුවාචාරින් වහන්සේලා අරහත් ඵල සමාපatti විදිහට සඳහන් කරලා තියෙනවා. ඒක පිළිබඳව මතවාද තියෙනවා. කෙසේ නමුත් ඒක සර්වචන්නාංශ පාව පිළිගත් ශ්‍රේෂ්ඨ තත්වයක්. නමුත් ඒකට සැලසුම් කරලා යන්න බෑ. නමුත් ගිහිල පුරුදු කරපු එකනට ඒ පෙත දිගේ, ඒ පාර දිගේ, ඌරව දිගේ, ඒ හැබැයිය දිගේ හිත නැවත නැවතත් එතින්ට යනවා. ඒක පිළිබඳව අටුවා විස්තරය දෙන්නේ බොහෝ ප්‍රවේශන් සහිතව ඒකදී සඳහන් කරලා තියෙනවා. ඒ මේ නේව සංඥා නාසඤ්ඤායතන නැත්නම් ආකින්චඤ්ඤායතන දෙක අතරමැද වගේ තැනක තමයි මේක තියෙන්නේ. ඒක නිසා ඒක හොඳට පුරුදු කරලා ඒ දෙක අතරමැද යමක් නැති තැන ඉඳලා ආකින්චඤ්ඤායතන කියලා කියන්නේ කිසිවක් නැති තැන ඉඳලා යමක් ඇත්තේත් නැති නැත්තේත් නැති තැන අතරමැදයි මේක තියෙන්නේ කියලා අච්චසමාපත්තිය වල 7 8 අතර තියෙන ස්ථානයක් වශයෙන් පෙන්වන්න හදනවා. ඒක ධර්ම ගෞරවයෙන් කරපු දෙයක් වෙන්න ඇති. නමුත් නිකන් තර්කානුකූලව බැලුවොත් නැත්නම් තෙල්ලක්කාරකමයට බැලුවොත් ආස්වාද ප්‍රසාර දෙක අතරමැදක් තියෙනවා. මේ දෙක අතරමැදක් තියෙනවා. හිතිලි දෙකක් අතරමැදක් මේක තියෙනවා. ශබ්ද දෙකක් අතරමැදක් තියෙනවා. වේදනා දෙකක් අතරමැදක් තියෙනවා. මේ අතරමැද අල්ලන්නේ නැති වෙන්න තියෙන තෘෂ්ණාව නිසා අනිත් එක අපි තීතේ මේ අතරමැදට බය නිසා අපි ඒක පන්නගෙන යන නිසා අපිට කවදාකවත් ඒක පිළිබඳව අධ්‍යයනයක් කරන්න හම්බෙන්නේ අපිට තියෙන භීතිකාව. ඉතින් මේ භාවනාවේදී අෂ්ට සමාපත්තිය වල තියෙන ක්‍රමයෙන් ඒ භීතිකාව අයින් කරන එක තමයි. ඉස්ලාම් පළවෙනි ධ්‍යාන අතරේදී කාම පළවෙනි ධ්‍යානයේ යනකොටම කාම ආශාව ලයින් කරලා නිවර්ණ ධර්මයන් කරලා රූප ආශාවක් ඇති කරනවා. රූප කියන්නේ කාම ලෝකේ, රූප ලෝකේ තියෙන රූප ද්‍රව්‍ය පිළිබඳ සංඥාවේ, රූප සංඥාවේ අනවදිකට. ඊට පස්සේ රූප ධානය කරනාට පස්සේ අරූප ධානය රූපේ මෙහෙවනල්ල මත භාවනා කරමින් ගිවන් කිරීම තමයි කරන්නේ. ගිවන් කරලා හත්වෙනි ධානයට යනකොට අකින්චඤ්ඤායතනේ කිසිවක් නැති තැනට කාම ලෝකයේ හෝ රූප ලෝකයේ හෝ අරූප ලෝකයේ හෝ නැති ස්ථාන කියලා තමයි නිය සංඥා නාසඤ්ඤායතනට යන්නේ. ඒ සංඥාව ඇත්තෙත් නැති නැත්තෙත් නැති තැනට. ඉතින් ඒ නිසා පේන තියෙන ආකින්චඤ්ඤායතනේ නිය සංඥා නාසඤ්ඤායතනේ කියලා බලනකොට මෙතන සංඥාව ගෙවන් කිරීමේ ප්‍රශ්නයක් තියෙනවා. රූප ගෙවන් කරලා කාමයේ ගෙවන් කරනවා කියන එක නම් උදල්ලෙන් හරි බුල්ඩෝසරයක් කරනවා හරි බැකෝකින් හරි අයින් කරනවා. නමුත් ඒක පිළිබඳ තියෙන සංඥාව ඉවත් කරත් ඒක ඉතින් කොච්චර භාවනා මධ්‍යස්ථාන ගියත් කොච්චර කලහගත වුණත් කොච්චර සීල් ගත්තත් කොච්චර සුදු වෙල්ලක් උඩ හිටියත් අර රූප සංඥාව හිතේ හොල්මන් කරනවා. ඒ හොල්මන් කරන සංඥාව ටික 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 ගෙවම් කරන්ඩ ඉතාම සූක්ෂම ක්‍රම සර්වචනාංශේ යෝජනා කරලා තියෙනවා. මොකද එක සැරේ ඒක කියොත් පිස්සු හැදෙන්නේ ඉඳී තියෙනවා. එහෙම නැත්නම් මේ ශරීරයේ දෙදරලා යන්න ඉඳ තියෙනවා. උපුරලයන් දිට තියෙනවා. මොකද ඒ තරම්ම ස්ථිර සංඥාවක් හැදිච්ච හිතක් හයක් මේකේ තියෙන්නේ. ඒක නිසා ඒ කනාල සිද්ධ වෙනවා ඒ ගොරෝසු ගොරෝසු සංඥාවල් සියුම් සියුම් සංඥාවල් මාර්ගයේ ප්‍රතිස්ථාපනය කරමින් ප්‍රතිස්ථාපනය කරමින් විශේෂෝචර නොවෙන්නා වූ මට්ටමට හිතා ගන්න බැරි මට්ටමට සංඥාව බස්සන්නේ. නමුත් සංඥාව බැස්සුවාට පස්සේ ඒ සංඥාව බැස්ස බව සංඥාව ගෙවිච්ච බව දැනගන්න මොකද මොකෙන්වත් දැනගන්න බෑ. මොකද සංඥාවෙන් තමයි මේ තීරණ ඔක්කොම කරන්නේ. ඉතින් ඒ නිසා සංඥාවක විච්ච පාට යනකොට පුදුමාකාර අසරණපතයක් පැතිරෙනවා. මේක තමයි අපි කලන්ත හැදෙනවා කියලා කියන්නේ. සීමුර්ජා වෙනවායි කියලා කියන්නේ. අපි මේ භාවනා කරනකොට කැස්ට් වෙනවායි කියලා කියන්නේ. භාවනා කරලා නිින්ද ගියාද මොකද උනේ කියලා දන්නේ. ඔක්කොම අපි අභාග්‍ය සම්පන්න දේවල් විදිහට සලකලා තියෙනවා. ඉතින් ඒක නිසා අපිට කවදාකවත් මේ සංඥාවේ ගෙවන් වීම වෙනකොට පෞරුෂත්වයෙන් යුක්තව එහෙම නැත්නම් අදිෂ්ඨාන ශක්තිය විතර ඉදිරියට යන්න මේ ලෝකේ කිසිම සාහිත්‍යකින් උගන්වන්නේ නැහැ. අපිට උගන්වන්නේ මේ ලෝකේ හැම සාහිත්‍යෙම මේ සංඥාව තහවුරු කරගන්න. ඉතින් ඒ නිසා අපි ඉස්තර වෙච්ච සංඥාවක් කරා සෝවාන් ඉල්ලනවා. ඉස්තර වෙච්ච සංඥාවක් කරා ධ්‍යාන ඉල්ලනවා. ධ්‍යාන ලැබෙන්න ඉඩ තියෙනවා. මොකද ඒ වෙනකොට සංඥා ගොරෝසු නිසා. නමුත් කවදා හෝ ඒ සෝවාන් වෙනකොටත් මේක නෙවෙයි නිවන කියන්නේ. නිවන කියන්නේ මේ සංඥාවත් ගෙවල දැමීමයි. එතන තමයි නිරෝධ සමාපත්තියට උරු කරන හිතක්, සාතර වෙන හිතක්, මම අමතක වෙන හිතක්, මාන්නේ නැති වෙන හිතක්, තෘෂ්ණාව නැති වෙන හිතක ලේස මාත්‍රයක් හෝ අවබෝධයක් තියෙන කෙනාට තමයි මේ අනුගානේ සංඛාරෝපේක්කාව කරමු වෙන්නේ. එහෙම නැත්නම් අනුලෝම ඥානයක්, ගෝත්‍ර භූ ඥානයක් කරමු වෙන්නේ. එහෙම නැතුව අපේක්ෂාවකින් මෙන්න මේකට යන්න හදන්නේ කියන දැඩි සංඥාවේ ඉන්න තාකල් කිසි වෙලාවක ඒක වාෂ්පීකරණ වෙන්නේ නැහැ. සංඥාව ගෙවන් වෙන්නේ නැහැ. ඉතින් ඒක නිසා ඒක ලස්සනට කියනවා මේ ධම්මදින තෙරින්නාංශේ නකොවෝසෝ චාක සංඥා වේද නිරෝධ සංඥා වේදිතං නිරෝධං සමාපජ්ජන්තස්ස සමාපජ්ජන්තස භික්ඛුනෝ එවං හෝති. ඒ නිරෝධ සමාපත්තිය සමාදිච්ච භික්ෂුවකට සමවදින්න සමවැදීමේ දක්ෂකම ඇති භික්ෂුවට සංඥා වේද නිරෝධං සමාපජ්ජිසා සමාපජ්ජ සමාපජ්ජන්ත සමාපජ්ජන්තිස්සව මම දැන් මම සමවදී නිමි. එයාට එහෙම දෙයක් නැහැ. එහෙම සැලසුම් කළේ දෙන්න යන්න පුළුවන් කමක් නැහැ. සමාපජ්ජාමි මම දැන් සමවැදිලා මේ ඇතුලේ ඉන්නේ. සමාපජ්ජන්තෝති පස්සේ හරි මම වැදිලා මේ ගොඩ ඇවිල්ලා ඉන්නේ කියලා එම හැඟීමක ලේස මාත්‍රයක්වත් ඇති නැති බව තමයි සංඥා වේද නිරෝධී කියලා කියන්නේ. ඉතින් ඒක නිසා ඒකට මෙහෙමයි යන්නේ මෙහෙමයි මේකේ පෙත කියලා ආදි වශයෙන් අපි සාමාන්‍ය ක්‍රමයට ඉල්ලුවට ඉල්ලන්න නම් අයිතිවාසිකම් කියනවා. මොකද අපිට කටහුරු වෙලා තියෙන එක නිසා. නමුත් මෙතන තමයි ඔක්කොම අසර වෙන තැන. ඉතින් ඒක නිසා යම්මාකාට චිත්ත tattve අපි හදාගෙන ඉන්නවා නම් මේ අපි දන්න සියල්ලම නැති වෙච්ච තැන තමයි ඒ නොපරලෙන තැන තියෙන්නේ, දුක නැති තැන තියෙන්නේ, ශූන්‍යතාවේ තියෙන්නේ කියලා. ඒ නිසා මේ වාගෙන් අපි සමුගන්න සද්ධාව හරහා තමයි, සීලේ හරහා තමයි, සතිය හරහා තමයි සමුගන්න තමයි සත්පුරුෂයාට නිවන් පෙත තේරෙන්නේ. අසත්පුරුෂයාට එක එක දේවල් කොට ගහිලා හරහා අරක දන්න මම මේක දන්න මම අරක පුළුවන් මට මේක පුළුවන් මට කියලා එයා දන්නේම නැතුව තණ්හාව කොට නැගෙනවා මාන්නේ කොට නැගෙනවා මේ දෘෂ්ටි කොට නැගෙනවා ඒ වුණාට බාහිරෙන් පේන්න තියෙනවා ඕලාරික දේවල් ගෙවෙනවා කියලා නමුත් ඇතුළත ඒ ඇති වෙන සංඥාමාන දිට්ටි කාටවත් අයින් කරන්න බැරි තරමට ඒ සංඥා මට්ටමේ තියෙන වෙලාවට නම් අයින් කරන්න පුළුවන් කියලා බුදුහාමුදුරුවෝ කියනවා චිත්ත මට්ටමෙත් පිළියම් කරන්න පුළුවන් දිට්ටි මට්ටමට වැටුණාට පස්සේ මම අහවලෙක් මම තාසවල් දේ දන්නවා මම තාසවල් දේ දන්නවයි තියෙනවයි කියලා ඉතින් බුදුහාමුදුරන්ට පිළියම් කරන්න බෑ. ඉතින් ඒක නිසා මේක මම හිතනවා හොඳ මාතෘකාවක් අපි ගොඩනගාගෙන යන මේ දේශනා ක්‍රමයේ අනුව මේකට අපි කොහොමද මේ වගේ සංඥාවකින් ග්‍රහණය කරගන්න බැරි සංඥාට ගෝචර වෙන්නේ නැති යමක් අපි අවසාන ඵලයේ වශයෙන් තියාගෙන වැඩ කරනකොට අපි ඒකට බීචිකා ඇතිව කරගන්නේ ඒකට සාදර වෙන්නේ එහෙම දෙයකට ගැළපෙන ජීවන රටාවක් සකස් කරගන්නේ ජීවන ජීවිත ගැළපෙන වචනේ සකස් කරගන්නේ එහෙම දෙයකට ගැළපෙන කර්මාන්ත සකස් කරගන්නේ කොහොමද කියන එක බරපතල ප්‍රශ්නයක්. ඉතින් ඒක නිසා මට හිතුණා මේකට කිට්ටුවෙන් සරුවචනාංශේ වක්‍රව පාර පෙන්න නෑ මේ සප්පුරිස සූත්‍රය මෙතනදී සාධක සූත්‍රයක් වශයෙන් ගේන්න ඒකත් මේ අපි සාකච්ඡා කරන චුල්ල වේදල සූත්‍රය දෙකම මජ්ක්‍ධිම නිකාය සංග්‍රහ වෙලා තියෙන්නේ. ඒ සප්පුරිස සූත්‍රයේ සර්වචනාංශේ භික්ෂුන් වහන්සේලා අමතල මතක් කරන මම උඹලට සප්පුරිස ධර්මයේ අසප්පුරිස ධර්මයේ කියලා දෙන්න හදන්නේ කියලා. ඉතින් භික්ෂුන් වහන්සේලා බොහොම සාදර වෙලා මේ සර්වචනාංශයට පසුවතන් අසනකොට හොඳයි එහෙනම් මනාවකට අසාගනින්නලා හිතේ ධාර්ණය කරගනින්නලා කියලා සාදුකන් සුනාත මිනිස්කරෝත භාෂි ශාමීනිදි කියලා සර්වචන්සේ ධර්ම ගෞරවෙ පිහිටලා මේ කතාපරියායක් දිනවා. එයා කියනවා බුදුජානන්සේ කියනවා යම් කිසි කෙනෙක් අසපුරුසයි නම් බුදුහාමුදුරන්ගේ මෙම්මෙන් අසත්පුරුෂයන් එයා උසස් කුලයක ඉපදෙන්න ඉඩ තියෙනවා. එයා උසස් කුලයක ඉපදලා පැවිදි වෙලා ඒ පැවිදි ජීවිතේ පුරාම මෛත්‍රික පැවිදලා ඉන්න අනික් කට්ටිය අඩු කුලේ කට්ටිය. මම උසස් කුලේ කට්ටිය. ඒක නිසා මට අනික් අයගෙන් සැලකිලි අවශ්‍යයි. මට මේ දේවල් ලැබෙන්න ඕනේ කියලා අර උසස් කුල තත්වය ඉස්සර කරගෙන ඒකම කතා කර කර ජීවත් වෙන මිසක්ක ඒ හේතුව නිසා එයාට සීල සමාධි ප්‍රඥා පූර්ණණය කරන්න හම්බ වෙන්නේ නැහැ. ඒ නිසා එයා මාර්ගයෙන් පිටපනිනවා ප්‍රතිපදාවෙන් ඈත් වෙනවා කියලා. මෙයා මේ උසස් කුලයක පැවිදි වෙලා උසස් කුලයම නැවත නැවත කල්පනා කිරීම නිසා එයාට ප්‍රතිපදාවෙන් දුරස් වෙනවා. ප්‍රතිපදාවේ තියෙන නිහතමානිකම ගන්න බැරි වෙනවා. ඉතින් ඒක නිසා ඒ විදිහට උසස් කුලයක උපදුණත් අසත්පුරුෂය කියලා බුදුහාමුදුරුවෝ කියනවා. උසස් කුල ලබන්නේ පිං කරන්න එපා. පිං කළා තමයි මේක ලැබිලා තියෙන්නේ. නමුත් ඒක පාවිච්චි කරන්න ක්‍රමේ හැටියට අසත්පුරුෂයි කියලා කියනවා. ඉතින් ඒකෙදි කළ යුත්තේ නම් මොකද්ද? උසස් කුලේ උනායි කියලා කෙලස් කැපෙන්නේ නැහැ. කෙලස් කැපෙන්න නම් අවශ්‍ය කරන්නේ නිහතමානීකම. මම ඒ නිසා ධර්මයම ධර්ම ගෞරවයම අතරමැද තියාගෙන මාන්නකාරකම නැති කරන්න ඕනේ. මම විශේෂයෙන් සැලකෙන්න ඕනේ මොකද මම උසස් කුල නිසා කියලා. එයා ඒ උසස් කුල භාවය හරියටියට යොන්සු මංජකාට දාලා කිලිස් කපන න්‍යාවේ කටයුතු කරනවා නම් සත්පුරුෂයි කියනවා. ඒ නිසා ඒ උසස් කුල භාවයේ හේතු කරන සත්පුරුෂ ධර්ම සත්පුරුෂ ධර්ම පහළනේ පාවිච්චි කරන්න ඇති පාද. පහළ කරගන්න හැකි ඒකදී සර්වඥාන්සේ සඳහන් කරනවා. ඒ වගේම මහා කුලා කියලා කියන්නේ විශාල පවුලක කෙනෙක් පැවිදි වෙච්චාම එයාගෙන උඹලගෙන් මට නැතුණාට කමන්නේ අපේ පවුලේ මෙච්චර කට්ටිනවා අපිට ඒකෙන් සරකිලි හම්බ වෙනවා ඒක නිසා අපි නැති බැරිකමට ඇවිල්ලා පැවිදුණා නෙවෙයි පිරිස නැති නිසා පැවිදුණා නෙවෙයි කියලා ඒකම නිතරම ජීපත් කර කර අර කතා ස්වරූපයත් එහෙමයි ක්‍රියා ස්වරූපයත් එහෙමයි ජීවන රටාවත් එහෙමයි ඉතින් එහෙම කතා කරන්න ගියාම එයාට අර ප්‍රතිපදාවෙන් ගිලිහෙනවා ඒ කුලමාන්නේ නිසාම අනික අයතර තතරම ලෞකික වශයෙන් පිළිහෙටිටි තියෙනවා නමුත් භාවනාවෙන් පිළිහෙනවා නමුත් සර්වචනාංශය යාට මතක් කරනවා ඔබ මහා කුල මහා භෝග කුල මහා උලාර කුල පැවිදි වුණාට කෙලස් කැපෙන්නේ නැහැ. ඒ කුලවන්තකමෙන් කෙලස් කැපෙන්නේ නැහැ. කෙලස් කැපෙන්න නම් අපි නිහතමානීව ධර්ම ගෞරවයෙන් පිළිထාගෙන සීල සමාධි ප්‍රඥා පුරන්ට ඕනේ. ඒක නිසා මගේ මේ මහා කුලය මහා භෝග කුලය මහා උලාර කුලය මගේ සීල සමාධි ප්‍රඥාට බාධාවක් නොවේවා කියලා ඒ ලැබුවා වූ කුල සම්පත්තිය කුල මාන්නය ගලවල තියලා ඒ වෙනුවට මේ නිහතමානීකම ධර්ම ගෞරවයේ අතරක තියාගෙන භාවනා කරනවා නම් සත්පුරුෂයි. එයාට ඒ උසස් කුල මහා කුල තත්වයේ තියෙන බාධකේ නැති වෙනවා. ඒ වගේම එයාට ගොඩක් ඥාතීන යසස් පිරිවර වැඩිකම ඉන්න පුළුවන් කියලා කියනවා. ඒ කියන්නේ ගෝල බාල පිරිස වැඩි, යාළුව වැඩි, නැදෑය වැඩි, කවුරුත් වගේ අවිල්ලිවලා සලකන ගතිය තියෙනවා. ඉතින් ඒ නිසා එයා හැම කෙනාම දිහා පහත් කළ කරනවා මම ගෝක් දන්න කෙනෙක් ඥාතියින් වගේම රට ලෝකේ දන්න කෙනෙක් යසස් තියෙන කෙනෙක් ඒ නිසා මට ඔය මොනවා කරන්න නැතුණා කමක් නැහැ කියලා ඒ ශාසන ගෞරවයේ විනය ධර්මය පුංච කරලා මෙහා ඒ ඥාතක తත්වය යසස්සී తත්වයේ ඉසස් කළ යනවන සර්වඥාතිගෙන ඒකට අසප්පුරුසයි පිරිහෙන්න කාරණාවක් වෙනවා අන්නේ නොපිරි ගත කරන්න පුළුවන් නම් ඥාතක භාවිතිය වුණාට යසස්සී භාවිතිය වුණාට කෙලස් කැපෙන්නේ. ඒකෙන් කවදාක සර්වචනාංශය එහෙම අදහසක් ඉදිරිපත් කළා නැහැ. ඒක වැඩෙන්න හේතු වෙන්න පුළුවන්. ඒ නිසා මම යසස් පිරිවර නිසා මට ඒකෙන් බාධාවක් නොවේවා කියලා ඒකට යා විශේෂයෙන් සැලකිලිමත් වෙලා නිහතමානීව කටයුතු කරනවා සත්පුරුසයි කියලා. සර්වචනාංශයේම වෙලාව කියනවා මම අයස මට අයස වේවා. දැනනාචි වටා පිළිකර රැස්සෙලා ඔක්කොලම ටැගි පොගිනලා ස්තෝත්‍ර කියාගෙන අඬාව ගාගෙන වට වෙලා ඉන්නකොට ඒ එන පිරිසකින් මේක ගන්න ප්‍රෝජනයක් නෑ ඒක පිරිස නිකන් කලගෝසාව විතරයි කරන්න වෙනකොට මට අයස වේවා කියලා ප්‍රාර්ථනා කරනවා මට කවුරුත් උනේ නෑ මට මේ පැත්තකට වෙන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා නමුත් අපි දා ලෝකසාචාරිත හැටියට බලනවා නම් ඥාතක කුලයක් කියලා කියන්නේ අසස්සී කියලා කියන්නේ පෙර පිනක හම් වෙච්චි වටිනා විපාක මේ ආනිසංශ වාරය නමුත් ඒක බොහෝ විට නරකට හිටිනවා. ඒක ඔඩුවට ගත්තොත් මහානකමක් කරන්න බෑ. ඉතින් සමාජ සේවාවකට කරන මේ වගේ යනුන්ගේ යැපෙන ජීවිතයකට ගත කරන්න බෑ. එයා ගත කරන හැමදේම පහත් කරලා කලකනවා. මට ඕන නැතුණාට මට ඒ සිව්පස ලාභ සත්කාර තියෙනවා කියලා. ඒ වගේම ලාභී හරියට ප්‍රතිලාභී තියෙන පටන් ගත්තහම පසුගිය අවුරුදු 20-30 අරගෙන බලන්න ලංකා හිටුවේ ප්‍රධාන ස්වාමින් වහන්සේලාට යමක්කමක් කරන්ඩ ප්‍රතිබල ශක්ති සහිත ජාතික මට්ටමේ වැඩ කරපු අයට නාස්තිය සිද්ධ වුණේම ලාභ සත්කාර වැඩි වීමයි. ඒ ලාභ සත්කාර વિશે කවදාකවත් ප්‍රමාණ්‍ය මිතකයි කියලා සීමාව පෙන්වන්නේ කොච්චර ගියත් ඉදිරියට යනවා ලුණු වතුර බොන්න වගේ බොණ්ඩ 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 ඉදිරියට. ඉතින් ඒ වගේ එක ඇබ්බැහියක් වාගේ සුරා දූර්ත්‍යක් වාගේ මේ ඉස්ත්‍රි දූර්ත්‍යක් වාගේ අක්කු දූර්ත්‍යක් වාගේ දූර්ත්‍යක් මිලාභ ගතිය. ඉතින් සලාභී භව නිසා ඒක නා කියන මට කොහි ගියත් ඉතින් මේ ලෝකේ නේ දී ලෝකේ ගියත් මට මේක හම්බ වෙනවා. ඒක නිසා ඉතින් ඔච්චර මට ප්‍රශ්නයක් නෑ අනික් කට්ටියට වගේ. අනික් කට්ටිය මේ මහානකම් කරන්නේ ඉදර කණ්ඩ බොණ්ඩ නැතිකමට මේක ඇවිල්ලා ලාභ සත්කාර ලබන්න මට එහෙම එකක් ඕනේ නෑ කියලා ඒත් චෙට් කට්ටිය දෙයක් පාත් කරලා හලකනවා. ඒ වගේම තමන්ගේ හිත නිතරම තණ්හා මාන දිටි පිර. මේ පිරෙන්ද ලාභී භව මෙයාට හේතුවක් වෙනවා. නමුත් සත්පුරුෂයා ඒක ඒකම දැනගෙන බුදුරජාණන් වහන්සේ ප්‍රතිපත්තියයි මත තියාගන්න කිව්වා. මොකද ප්‍රතිපත්තියෙන් කෙලස් කැපෙන නිසා. ඒ සමගිය ප්‍රතිපත්තියට මේ ලාභී භව හානි වෙන්නේ ඉති සින ගතිය වැඩි. මම මේක දක්ෂව හසුරවගත්තේ නැත්තම් ඒ නිසා මම මේ ලාභී භවට වැඩිය ප්‍රතිපදාවම ප්‍රතිපදං අනන්තරං කරිත්වා කියලා ප්‍රතිපදාව අතරමැද කරගෙන ඔක්කොමලා අපි එකයි. ඔක්කොම සහෝදරයෝ, ඔක්කොමලා අපි චක්‍රක්‍මචාරින් වහන්සේලා කියලා එහෙතන භාවනා කරන අතර සමිකයයි අවශ්‍ය කරන්න කියලා. තමන්ගේ ලාභීකම ඉස්සර කරගන්න නැතුවෙන්ට විශේෂ ප්‍රයත්න ගන්න කියලාට කියන සත්පුරුෂය. ඒ වගේම බහුසුත භාවයේ. බහුසුත භාවය කියලා කියන්නේ මේ දැන් කාලේ වචන කියනවා ත්‍රිපිටක ධාරීකම. එහෙම නැත්නම් විවිධ සම්‍යාන්තර දර්ශන, ඒ වගේම විවිධ sannivedana ක්‍රමවලදී තියෙන සූරකමට බොහෝ අසූ විරුතක් නැතිකම. සුතය වැඩිකම කියන එක ඉස්සර තිබුණේ ඥානයේ සඳහා එකම ක්‍රමයයි සෘතය. මේ නිසා අපි ඔක්කොම ශ්‍රාවකයෝ, බුද්ධ ශ්‍රාවකයෝ කොහොම ශාස්ත්‍රුකයන් වහන්සේ නමකට උනත් ගෝලයන් කියන්නේ ශ්‍රාවක කියලා. ශ්‍රාවක කියන්නේ අහුන් කන් දෙන්නේ. එන්නේ බහුසුත භාවයේ වැඩි වෙන්න ඔලොමලකම වැඩි වෙනවා. ඔලොමලකම වැඩි වෙන්න ධර්මයේ විශේෂ තියෙන ඒ නියතමානිකම, ඒ වගේම අර පිරිමැස්ම වගේ දේවල් නැති වෙලා නාස්තික වෙන්න ඉඩ තියෙනවා. ඒක එතකොට මේ පුද්ගලයාට එයාට වැඩි බහුසුත භාවයේ අඩු කෙනෙකුට උපදෙස් දෙන්න බෑ. එයාට ඔලොමල වෙනවා. ඒ නිසා මේ ප්‍රතිපදාව පැත්තක තියලා බහුසුතකමට සුවඳ දුම් අල්ලලා පහින්ද ගත කරන්න ඉඩ තියෙනවා. එහෙම නැත්නම් විවේකයේ පැත්තක දාලා එහෙ බහුසුත භාවයට ඇලිස ගලි වාසය කරන්න ඉඩ තියෙනවා. ඉතින් ඒක සර්වඥාහංසයේ මේ බහුසුත උනාට ආගමේ ධර්මයේ උනත් අසත්පුරුෂයි කියලා කියනවා. මොකද ඒකම යාගේ ප්‍රතිපදාවට බාධා වෙන්නේ. ඒ නිසා ප්‍රතිපදාව අනන්තරං කරිත්වා ප්‍රතිපදාව මැදට තියාගෙන මේ බහුසුත භාවය නිසා මට කාම උපදේශන ලැබෙන්නේ ඉති නේ සමම නිහතමානී වෙන්න ඕනේ කිය. බුදුජානනාංශයේ රාහුල හාමුදුරන් පුරුදු කරපු විදිහට හැමදාම තමන් අපේක්ෂා කරනවා නම් වැඩි දෝතක් උඩ දාලා මට මෙන්න මෙච්චර උපදේශයක්ද මට කායකාගෙත් ලැබේවා කියලා. එහෙමනම් එයාට හැදෙන්න ඉති තියෙනවා. ඉතින් ඒ නිසා සර්වචන සඳහන් කරනවා මේ ප්‍රතිපදා විශ්ල කිරීම සඳහා භෞසුත භාවයේ මට බාධා වෙන්න ඉති තියෙනවා. ඒ නිසා ඒකට කටයුතු කරන ප්‍රවේශම් වෙනවා කියලා කටයුතු කරනවා සප්පුසයි. ඊට පස්සේ අංගත්ත විනයදරයි කියලා. විනයදරයි කියන්නේ හොඳට ශික්ෂාපද රකින්නවා. ඒ වගේම ඒව ගැන කතා හදාරනවා, කටයුතු කරනවා. නමුත් ඒ පුද්ගලයා ඒකයි ලොකු කරලා සලකන්නේ. මනුෂ්‍යකම සලකන්නේත් නැහැ, ධර්මයේ සලකන්නේත් නැහැ. ඉතින් ඒක නිසා මමන්ට විනය පැත්තෙන් ඉස්සරහට ගියාට පස්සේ ඒ කෙනාට නිකන් මෝල් ගහක් ගිලපු කෙනෙක් වගේ, කඩුවක් ගිලපු කෙනෙක් වගේ මොනවක් කරගන්න බැරි වෙනවා. මොකද අනුන්ගේ උපහාසයට සහ දෝෂයට ලක් වෙනවා. තමන්ගේ හැත් යොමු වෙන්නේම අනුන්ගේ අඩුපාඩු දකින්න පැත්තට. ඒකට ඉබේම සදාචාරවාදී වෙනවා. අන්නේ මේව කෙනාට මේ සංස්කාර වලින් කියන බලපෑම හරීම සරයි. මේ සදාචාරවාදියාට නිතරම මේ සංඥා වේදනා වලින් ඉච්ච ප්‍රශ්නයක් එනවා. අඩුයි සාපේක්ෂව සංස්කරණ වලින් හරියට වැඩි. මොකද හැම වෙලාවෙම මේ තියෙන දේ මේට වැඩිය හොඳින් කරන්ඩ සර මේ විනයගරුක කරන්න තියෙන පෙළඹීම නිසා අර ධර්මයට මනුෂ්‍යකමට මේ සාමාන්‍ය බුද්ධිය පාග ගන්න ඉඩ තියෙනවා. ඒ නිසා සර්වඥාන්සේ මේ විනයදර භාවය සලකලා ඒක නිසා ප්‍රශ්න ඇති කරගන්න ඇතුළේ පැති පිට ඒක නිසා ප්‍රශ්න ඇති කරගන්නවා නම් වර්තමානයේ සහ අනාගතේ එහෙම කෙනාට අසත්පුරුසයි කියනවා. සර්වඥාන්සේ පාර්ලිමේන්තුවේ යන්න සිද්ධ වුණේ ඒ විනයදර ධර්මදර දෙකොළ අතර තිබුණ ගැටුම නිසා. ඒ කට්ටිය කිව්වල සරුවචනාංශයට ඔබ වහන්සේ මේක රත දාන්න එපා අපිට මේක බේර ගන්න පුළුවන් ඔබ වහන්සේ වැඩ බලන්න කියලා. ඒ තරමට මොළ මොළ වෙනවා. සරුවචනාංශේ පනවපු විනය සරුවචනාංශේ පනවපු ධර්මයේ තියේදී මේ ආභිධම්මික කොටසයි විනය දර කොටසයි දෙකොල්ල මේ පුංචි ප්‍රශ්නකදී යට අවුල් වෙලා සරුවචනාංශ මේක ගොඩින් බේරන්න හදනකොට නෑ ඔබ වහන්සේක අවශ්‍ය වෙන්නේ අපි මේක බේර ගන්න කියලා. ඒ සරුවචනාංශ කිව්ල ඇතෙක්ගේ උපස්ථාන ගත්තේ. නෑ රිලෙවෙක්ගේ උපස්ථාන ගත්තේ. මුචින් සංඝයා ඒ තරම ඕල මොලයි. ඒ විනය පත්‍ර ගියේ සංඝයා විතර මං කාටවත් බය නැහැ. මම ඕනා හඳුන් මල් හඳුන් තියලා වඳිනවා. මොකද හරියම බේරෙන්න බැරි જાති. මේ ආගම විතර නෙවෙයි හැම ආගමකම මූල ධර්මවාදයට ගිහිල්ලා තියෙන්නේ ඕක දඩිය ගත්ත. නමුත් සර්වචනා ඡාත්‍රම සංසාරේ ප්‍රධාන ප්‍රශ්න වෙන පින්වේ නම් අත්ත වශයෙන්ම කාමසුකල්ලිකාන් යෝගේ මේ විනයතරයන්ද වෙන්නේ අත්තකිලමතාන් අමොත් විනේදර අත්මිලමතාණ යෝගෙට යන්නේ ද්වේෂයට යන කට්ටියගේ හරි වංචනිකයි හරි ෂපලයි හරි මායාකාරී නම් තේයත් එක දන්නේ නැහැ. ඒ ජීන්සාව විඳවන විඳවිල්ලක් කිලෝරක් නැහැ. හරි මොතෙහි දිනා වගේම කෙනෙකුට උදව් කරන්න ගියාම ඉවරයක් නැහැ. ඒක නිසා ඒකනත් ඇත්තටම ඉන්නේ හරි වේශක. නමුත් යෝගුණ්‍යා පණේපා කියන මේ කරන්ට හදන්නේ විනේ රකින්න. හිතාගත්ත විනය. ඉතින් අන්නේ විනය දරුණත් බුදුරජාණන් වහන්සේ කියන අසප්පුරුසයි. ඒ මොකද එයා ඒකෙන්මයි මිනිස්සු මරින්නේ. එයාට තේරෙන්නේ නැහැ මිනිස්යාගේ වෙන තියෙන අවශ්‍යතාවයන් ප්‍රශ්න තියා බලන්නේ විනය. ඉතින් ඒකකොට අසප්පුරුස වෙනවා. නමුත් එයා දන්නවනම් මගේ විශේෂයෙන් මගේ සංස්කාර ප්‍රශ්න සැර වැඩි. ඒ නිසා මේ මූලධර්ම මේ සුචරිතවාදී කියලා ගති වැඩි නිසා මම මේවට වැඩි අත දාන්න යන්න හොඳ නැහැ. මම මේකෙන් ගැලවිලා පුළුවන් තරම් මේ සීල සමාධි ප්‍රඥා පුරවන්න ඕනේ කියලා ධර්මයේ පැත්තට ප්‍රතිපදා පැත්තට කටයුතු කරනවනේ එවීම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. සප්පුරුසයි කියලා බුදුහාම සඳහන් කරනවා. ඒ වගේම සර්වචන් සඳහන් කරනවා ධර්ම කතිකය. ධර්ම කතික උනාට පස්සේ බුදුහාමතුන්ට එහා යනවා. අර හිතුණු දෙය කියනවා. ඔය ලොකු සංජ අපේ ඥානකේ මනන්ද ස්වාමීන් වහන්සේ අපවත් වෙන්නත් ඉස්සර වෙලා එහෙම ආහම්සු කෙනෙක් වචනයක් කියලා නම කියලා කිව්ව මන් දන්නේ නැහැ යා මේ බුදු වෙලා ඉන්න බව. මං හිතුවේ නම් ගෞතම බුදුහාමුදුර විතරයි ඉන්නේ කියලා කිව්වා. මොකද ඒ තරම් වචන කතා කරනවා. බුදුහාමුදුරන්ට එහා ගිහිල්ලා වචන කතා කරනවා. මොකද මේ ධර්ම කතිකාව තියෙන නිසා මට ආහන්න විශාල ශ්‍රාවක පිරිසක් ඉන්නවා. ඒගොල්ලෝ ඔළුවට ලවිච්ච ආහම්සුර කෙනෙක් මට ආම්බෙලා ඒ ආහම්සුරට පාර්ශවී කට්ටිය විනය කතා කරා. එහෙම බොහොම කතා කරන්න එපා පිළිවෙලකට කරන්න ඕනේ. ඒක නියෝජනය වෙන්න ඕනේ ගුරුපරපුර කියලා. ආහම්සුර මට ඇවිල්ලා කතා කරලා කියනවා ඒගොල්ලන්ගේ සභාව තිබිච්චාවයි. ඒගොල්ලෝ මේ මොන විනය ගත්තත් මට 18 ලක්ෂයක් සෙනග ඉන්නවා කිව්ව මගේ බණ. උගලන්ට බණ මම වයින් කරන්න මට යන්න පුළුවන් කිව්වා. ඉතින් මං හිතාගත්තා 18 ලක්ෂේ මමත් මේ රුපියල් ඇසළුම් කාන්තාව ගහන්න ඕනේ නැහැ කියලා. ඔළුව පාත්කේට මම පැත්තකට නිකන් හිටියා. වචනයක් ප්‍රකාශ කරන්න ගියේ නැහැ. ඒ තරමටම මේ කතා කරන්න පටන් ගන්න හැබැයි අන්තිමට මල පැනපු දවසේ කියන වචන මොනම ධර්මයකටවත් නැහැ විනයකටවත් නැහැ සාමාන්‍ය බුද්ධියට නැහැ ඕන කෙනෙකුට තේිනවා වයර් මාරු වෙලා තියෙන්නේ. අංගුඩ යන්න වෙන්නේ කියලා. ඒ නිසා ධර්ම කතික වෙනකොටත් හරියට ප්‍රවේශම් වෙන්න ඕනේ. ඒ ප්‍රවේශම් වෙන්න තියෙන්නේ මොකද මේ තමන් කියන ඕනම දෙයක් පිළිගන්න ලෑස්ති. ඔය ජනප්‍රිය වෙච්ච මිනිස්සෙක් මොනවා කිව්වත් පත්‍රේ වැටෙනවා. බොරු කිව්වයි කියලා ප්‍රශ්නකුත් නැහැ. ඇත්ත කිව්වයි කියලා ප්‍රශ්නකුත් නැහැ. මිනිස්සුන්ට ඕනේ කරලා තියෙන්නේ දිලිසෙන දෙයක්. ඒක නිසා අන්තිමට දඩමීම වෙන්නේ ඒ ධර්ම කතිකයෝ. ඒ නිසා ධර්ම කතික ඒක අල්ලගත්තොත් ඒක උපනිශ්‍රේ කරගත් නිශ්ශ්‍රේ කරගත්තොත් ඒකත් ඒකෙන් එන හැම කම්පැනි කීම ගහින් පටන් ගන්න. උපනිශා සූත්‍රයේදී සර්වචන් සඳහන් කරලා තියෙනවා යමක් උඹ ඇල්ලුවා නම් ඒ ඇල්ලපු දේ නිසා අපට ගැස්මක් එනවා. කම්පනයක් එනවා. චිත්ත පීඩාවක් එනවා. මානසික අසහනයක් එනවා. ඒ නිසා නිසිතස චලිත. යමක් නිශ්ශ්‍රේ කරන උපනිශ්‍රේ කරගෙන ඉන්නවා නම් තමන්ගේ බහුසුතකම, තමන්ගේ විනයධරකම, තමන්ගේ ධර්ම කතිකම ඒ නිසාම චලිතයක් එන්න පටන් ගන්නවා. එහෙන් එන හැම කම්පනයක්ම ඉන්න පටන් ගන්නවා. නිසිතස්ස චලිතං අනිසිතස්ස චලිතං නැති. ඒ ධර්ම දරකම විනය දරකම සුවහසුත්කම අල්ලපදා ගන්න නැතු ඉන්නවනම් ඒකෙන් කම්පන චංචල නැහැ. ඒව අල්ලපදා ගැනීමෙන් ඒව නිස්සේ කිරීමෙන් තමයි කම්පනේ ඉන්නේ. ඒ නිස්සේ කරපු වෙනාගේ ලක්ෂණ තමයි මාන්නක්කාරකමෙන් ධර්ම කතික නැති අයට පහත් කළ සරක. ධර්ම කතික තමයි උතාම උසස් ධර්ම කතියක සම්සේ සලකලා ඉතී කටමැත දොඩවන්න පටන් ගන්නවා. එතකොට විශේෂයෙන් මෙයාට තමන්ගේ වැඩක් කරගන්න වෙලාවක් නැති වෙනවා. ඔය මහා ශිව හාමුදුරන් කතාව බොහෝ ප්‍රසිද්ධව සඳහන් කරලා තියෙනවා. ඉතාම දක්ෂ ගෙන්නීමේ දක්ෂ හාමුදුර කෙනෙක්. ඉතින් හාමුදුර කොච්චර දක්ෂද කියනෝ නම් එයාගෙන් ඉගෙනගත්ත කට්ටිය රහත්ලානේ. ඒත් මේ හාමුදුරන්ගේ ඒ සීළු දෙනාට වැඩි උසස් ගුරුවරයෙක් නිසා නමුත් කිසිම විවේකයක් නැහැ. ඉතින් ඒ රහතන් වහන්සේ ගෝල රහතන් වහන්සේ නමක් ගුරු භක්තියෙන් කල්පනා කළවල මගේ ගුරුනාශේ මම මෙහෙමනම් කොච්චර උසස්ද කියලා බලනකොට දැකලා තියෙනවා පුතත්ජනයි. පස්සේ ඒ ස්වාමීන් වහන්සේ ගිහිල්ලා ඒ සංසය හම්බ වෙලා මේ ගැන කතා කරන්න හදනකොට ඒ ධර්ම කතික බහුසුත ඒ ස්වාමීන් වහන්සේ බලු මට කතා කරන්න වෙලාවක්. පන්ති හැම වෙලාවෙම එක එක නඩ එක එක වැඩ මට මේ ප්‍රශ්නට වෙලාවක් නැහැ කියලා. ඉතින් අර ස්වාමීන් වහන්සේ කියලා තියෙනවා වහන්සේ පින්නපාත යනකොට සිවුරා දින වෙලාවේ නිදාගන්න ඉස්සර වෙලා දවුදේ දානේ වළඳලා දැහැටි වළඳන වෙලාවේ හැම වෙලාවෙම කළු වැඩ 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 වැඩ. ඊට පස්සේ අර ස්වාමීන් වහන්සේ මම සංසප්ප වඩන හැබැයි මට එකක් කියලා යන්න වෙනවා. ඔබ වහන්සේට මැරෙන්නවත් වෙලාවක් නැහැ කියලා. ආන්නේ එතකොට තමයි මතක් කල්පනා වෙලා තියෙන්නේ මේ ගෝලයා ඇවිල්ලා කියලා ගියේ මොකද්ද. ඊට පස්සේ කල්පනා කරලා බැලුවලු දැන් ගෝලයා කියපු නිසා මට සංවේගය පහළ මට මේකෙන් අයින් වෙන්න පුළුවන්. ඒතකොට කල්පනා වුණාලු මම මේ මිතේක උගන්නපු කිසිම කෙනෙක් කැමති නැහැ මම මේ වදාලා යනවට. ඒගොල්ලෝ කියන්නේ මම නැත්තම් කොහොමඩක්වත් කරන්න බෑ කියලා. ඒක නිසා ඒ පැත්තෙන් කල්පනා කරලා බලුවොත් තමන් අසරණයි අනාතයි බැලයි දාසයි දාලයන් බෑ. ඊට පස්සේ උපදෙස් ගන්න කෙනෙකුත් නැහැ. උපදෙස් ගන්න ඔක්කොමලා කියන ඔබ වහන්සේ නැත්තම් අනිමේව කවුද කරන්නේ. ඊට පස්සේ ඒ සාසු දීපාන්දර පහුවෙන කාකා කෑ ගහන්නත් කලින් ඇටි කුකුලා බුක් ගන්නත් කලින් පාත්‍රය ගත්ත යෝර ගත්ත පිටත්තල ගව් 120ක් ගිහිල්ලා තියෙනවා. ආව පැත්තෙන් හුලඟක්වත් දෙන්නේ නැති වෙනවා. ගියාට පස්සේ ඒ ශාන්තට හම්බෙලා තියෙනවා මේ 39ක් විතර භාවනා කරන ස්ථානයක් ඈතක. ඉතින් ඒ ශාන්තකටතුළු බොහොම හොඳයි. මේ තරමට මට ගැළපෙන්නේ කියලා ලොකු ආමතුරන්ට වැඳලා කියනකොටම ලොකු ආමතුරෝ ගඳින්ම දැනගෙන තියෙනවා මෙයා මාන්නකාරයි කියලා. ඒකල කිව්වලු මට මේ දවස්වල මම කමට අහන් දෙන්නේ නැහැ. අපේ දෙවෙනි ආමතුරෝ තමයි කරන්නේ කියලා බලන්නේ. කිය ආමතුරු ඇහුවල මොකද උපහාන්තේ ලොකු ආමතුරු කාට කියන්නේ කියලා. ලොකු ආමතුරු කිව්වා මේ මට වැඩ කිරු නිසා මම දැන් දෙවැන්නට වැඩ බාර දීලා තියෙන කියලා. ඒක නිසා මට උපහාන්ස ළඟට ආවා. ඉතින් ඒ ශාන්ති කල්පනා කරපු මේක ටිකක් අමාරු කතා කරලා බලනකොට ඒ මුණින් නවපු කලයක්. පතුර වැක්කරට වැටෙනවා. ඊට පස්සේ කළු මාත්මේ දවසල ආපු වැඩ වැට නිසා ඉන්නේ තුන්වෙනි ආමතුරු කාට යන්නේ කියලා. හතරවෙනි ආමතුරු කාට. පස්වෙනි ආමතුරු කාට. අන්තිමට කියලා බලනකොට 30වෙනි ආමතුරු හත් අවුරුදු සාමනීර කෙනෙක්. මේ ස්වාමීන් වහන්සේ එතකොට හොඳටම ගමන් වෙහෙසයි අතපල්ලේ වැටෙන බව තේරෙනවා. අර බොහොසුතකමත් ඒ ඇඳුනකව මොකක් අසලකිල්ලක් තමයි මෙතන. මොකද මෙතන භාවනා කරන තැන. ඊට පස්සේ අරහම් දෝ පොඩි ආම් දෝ බලකොළු ඔබ වහන්සේ මගේ දීයා වගේ මං කියන දේවල් අහන්නේ මට මාය පටපයි කියලා. අඳල වැටලා කියලා තියෙනවා කකුල් දෙක මුල ඇදිලි බැඳලා කල්යාණ මිත්‍රයන් වහන්සේ මට අනුකම්පා කරනවා. මම දැන් කොච්චර නිහතමාන වෙලා ඉන්නවද කියනවනම් ඔබ වහන්සේ කියනනම් මෙතන තියෙනවා මඩ වගුරට වහින්න උනත් මම ලෑස්ති කියලා. එතන තියෙන පරණ වෙච්ච මඩ වගුරක් වැවක් පෙන්නලා තියෙනවා. පොඩි යාම පෙන්නම් බලන්නත් එක බයින්දි. ඒ හොඳම જાති සිවුරක් අඳගෙන හිටියලු ඉන වටක් බැස්සුවා. බැස්සුවට පස්සේ කිව්වල දැන් කොට ඉන්නේ කියලා. ඇවිල්ලිවලා මේ ඒ ස්වාමීන් වහන්සේ ගාව ඇදිලි වැඳගෙන වැඩි මාන නිසා වඳිනව නෙවෙයි. ඊට පස්සේ ඒ ස්වාමීන් වහන්සේ උභාග උපමාව පෙන්නලා කමට හඳුනන පස්සේ අර බහුසුත් භාවයේ වැඩතාව. ඒ තමගේ දැනුම ප්‍රයෝජනවත් වුණා. එතකක් නෑ. එතකම මේ අනුන්ගේ සීනි කිර කර ඉන්න ගංසබා බිස්නස් කර කර ඉන්නවා මේසක තමන්ගේ භවනාවක් කරන්නේ. ඉතින් ඒ වුණත් ඒ ගැන විස්තරي ලියලා මහසි සෑඩෝ ස්වාමීන් වහන්සේ සඳහන් කරනවා ඒ තරම් බෞසුත වෙලා ඒ තරම් ධර්මතර වෙලා ඒ තරම් විනයතර වෙලා ඒ තරම් ධර්ම කති කියලා හිටපු හාමුදුරුවොත් අර වගේ නියතමානී වෙන්න පුළුවන් ගතියක් තිබිච්ච දේ. ශාසනයක් වශයෙන් අලංකාරයක් ඒ ස්වාමීන් වහන්සේ චරිතයට අලංකාරයක්. උගවදෙනෙක් එතන බහින්නේ නැහැ. බහින්න වෙන්නේ නැහැ මරණ මොහොතේක. බහින්ද වෙන්නේ නැහැ ලෙඩ වෙනකම්. බහින්ද වෙන්නේ නැහැ වයසට යනකම්. ඉතින් එතකොට පමණයි. නමුත් මේ හැමතුන්ගේ ගතිය නිසා ඒ ස්වාමීන් වහන්සේට ඒ අවුරුදු ගානකට පස්සේ සත්‍ය අවබෝධ කරගන්න පුළුවන් වුණා. ඉතින් සය නියතමානීකමට තියෙන බාධා ධර්ම ටික තමයි මේ බුදුහමර එක 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 පෙන්නගෙන ඉන්නේ. ඒ වගේම කියනවා මේ කතා කරන ස්වාමීන් වහන්සේගේ ගතිගුණ පින ඒකට කියන ඒ ශාන්චේ අරණ්‍යෙම පැවිදිලා අරණ්‍යෙම ඉන්න කෙනෙක් කියලා. මම අරන්නේ ගමේ පන්සල කෙනෙක් නෙමෙයි. මම අරන්නේ කෙනෙක් කියලා ඒ ගමේ ඇයට සලකන්නේත් නෑ වෙන අරන්නේ වලට සලකන්නේත් නෑ. ඒකේ මාන්නේ ඔලිය තියාගෙන මිනිහෙක් දකින්නකොටම දැන් අර පන්න කතාවක් තියෙනවා. ඒ අපේ කොළඹට ওই සංස්ථාවේ සංඝයා වඩම්මනවලු. වඩම්මල දාහණයට කියලා කකුල් දෙක හොදනකොට ඒ කකුල් දෙක හොදන එක කරන බලන්නේ දෙපළ තුරන්දගෙන ඉන්නවා කියලා. දෙපසට ඇඳගෙන නැත්නම් මුණ දිහා බලනවා. අපේ කෙනෙක් නෙවෙයි. පුළුවන් නම් බලන්න ජංගෙය යල්ලලා තියෙනවා කියලා. ඔන්න මේ කැපකාරයා මේ කකුල් දෙක හොදන හාමුදුරන්ගේ තත්ත්වය මනින්නේ කොහොමද? අරඤ්‍ය ගණන් තමයි, දුටුවත්ත ගෙනිනවා නම් තමයි, පටාත්ත ගෙනිනවා නම් තමයි දානගෙදෙට අපි බාර ගන්න. එහෙම නැත්නම් එයා හොඳ නැහැ. ඉතින් ලොකු සාමිනාංශේ වා දැකලා ඒවට මුල් වෙච්චි ලොකු සාමිනාංශක කතාවත් පුද්ගලයා පිටින් එනකොට ගේන කොටුවත්ත දිහා බලවත් පටාත්ත දිහා බලවත් මනින්න එපා. පුදුලික කතා කළ ඇසුරු කරලා තමයි මනින්න පුළුවන් වෙන්නේ. කොයිනිකාය වුණත් පහරෙව ඉන්නවා. කොයි ගමේ පන්සලේ වුණත් වැදගත් ස්වාමීන් වහන්සේලා ඉන්න නිසා ආරණ්‍යක ගතිය හොඳයි. ඒක රැකිය යුතු සම්ප්‍රදායක්. නමුත් තමයි මේ පරිසම් වෙනවා. ආරණ්‍ය බැවි වුණත් තමයි නියතමානී වුණාට වුණාට කවදාකවත් දොස් කියන්නේ නැහැ කමක්. තමන් අරසා වෙලා කොච්චර නියතමානවත් කියන්නේ නැහැ. තමන් ඇත්තටම ආරණ්‍ය වෙලා ගරුක වෙලා හිටියත් කියා පාන්නේ කියොත් ඒකෙන් ලොකු හානියක් සිද්ධ වෙනවා. ඒ ආරණ්‍ය ගතික වගේම ස්වාමීන් වහන්සේ ජනස වෙන පංසුකුලික වෙන්න පුළුවන්, පින්නපාතික වෙන්න පුළුවන්, රොකමූලික වෙන්න පුළුවන්. උත්කෘෂ්ටයි. නමුත් හැම උත්කෘෂ්ට දෙයක්ම නිස්සය කරගත්තොත් කඩුව කිල්ලවයි. වතුරට දැලිපියා වුණා වගේ මේ හැම දෙයක් නිසාම ප්‍රතිපදාවට සමීප වෙන්න තියෙන ඉඩ නැති වෙනවා. ප්‍රතිපදාව කිට්ටු කරගන්න නම් මේ වගේ තියෙන මේ නිස්සය වෙන්න පුළුවන්, උපනිස්සය උපනිස්සය නෙමෙයි මේකට කියන්න පුළුවන්, කෙලස් වඩන්න පුළුවන්, ආශාව වගුරවන්න පුළුවන්, තණ්හාමාන තීටි වඩන්න පුළුවන් ගතිය දැනගෙන මේව අතගානේ කරන්න මොනක්වත් වෙන්නේ නැහැ. එයි ඒදී හරියට ගැළපෙන විදිහට පාවිච්චි කරනවා. එහෙම නැත්නම් අපි ගමේ තොටේ කියන්නේ කටුසය කරේ රත්තරම් බැඳා වගේ කියලා කියනවා. නොගැළෙන මිනිසෙකුට නොගැළපෙන මිනිසෙකුට මේ ගුණධර්ම ලැබුණාට දරන්න බෑ. එනිසා සංස්කෘතික පාඨයක් තියෙනවා, සංස්කෘත පාඨයක් තියෙනවා, ගුණා ගුණේසු සුගුණා භවಂತಿ කියලා. ගුණයක් බබලන්නේ ගුණවතෙක් ගාවට කියොත් විතරයි. දුර්ගුණ චේනෙක් කරාට ඒක නිකන් කටුසය කරේ රත්තරම් බැඳා වගේ. ඒක හරිය මනසට කරදරයක්, ප්‍රතිපදාව කරගන්නත් බෑ, අනුන්ට තරි කරදරයක්. ඒ නිසා ගුණයක් උනත් බබලන්නේ ගුණවතක් ක්‍රීට් කරාට පස්සේ. ඒ හැම ගුණයකම තියෙන උත්කෘෂ්ඨම ගුණය තමයි ගුණවතෙක් ගාවට තියෙන උත්කෘෂ්ඨම ගුණයට කියලා කියන්නේ අපිච්චතාවය. ලැබෙන කිසිම ගුණයක් හුවා දක්වන්නේ නැති, කියා බාන්න නැති ගුණයට අපිච්චතා ගුණය කියනවා. අපිච්චතා ගුණය කියන මනසට ඕනෙම ගුණයක් එකතු වෙන්න එකතු වෙන්න එයාගේ කීචතාවේට ශරීරයේ ගුණ ශරීරයට බලපාන බලය හොඳින්. එහෙම නැති වෙයි අපිච්චතාවය නැති කෙනා, මහච්චතාවය ඇති කෙනාද මේ ගුණ ගුණය තිබ්බත් හරි කරපයක් වෙනවා. ඒකයි මේ සම්ප්‍රදාය සූත්‍රයේ සර්වචනන්සේ ඒ දිහා මේක ඇත්තටම 13ක් තුතාංග පෙන්නන්නේ. ආරණ්‍යකාංගේ, පංචකොලිකාංගේ, සුපින්නපාතිකාංගේ සහ රුක්කමූලිකාංගේ පෙන්ලා දීලා තියෙනවා. ඊට පස්සේ පෙන්නවා ප්‍රථම ධානය. එයා විවිච්චේව කාමේ විවිච්චේව අකුසලේ සවිතක්කං සවිචාරං විවේකජං පීචසුකං ප්‍රථම ධානං ඔබ සම්පජ්ජ විහෙති. මේ ප්‍රථම ධානයේ එළඹ වාසය කරනවා. ඒක නිසා අනික් අය පාත් කළා. මම විතරයි මේ ආපු කට්ටියගෙන් ප්‍රථම ධානය ලැබුවේ, අනික් කට්ටියට නැහැ කියලා. ඒක පහත් කළ සලකනවා නම් බුදුරජාණන් කියනවා ඒකිනා අතම්මේතා උත්තා භගවතා අතම්මේතං අනන්තං කරිත්වා පටිපජ්ජිතබ්බක් කියලා. ඒ ලැබුවා වූ ධානයේ මම නෙවෙයි කියාගෙන, මගේ නෙවෙයි කියාන, මගේ ආත්මෙ නෙවෙයි කියාන කටයුතු කරොත් එයාට දෙවෙනි තුන්වෙනි හතරවෙනි ධානයට යන්න පුළුවන්. ලබාගත් ධානය අල්ලගත්තොත් නොලබුකව ගන්න පහත් කරනවා, මේක අල්ලබදා ගන්නවා. ඒකම කෙලෙසක්. අලියට විලංගුවක් ගැහුවා. චේන්සා ප්‍රථම ධානය ලැබුවත් කට හොදලා බුදුහාමුදුර අසප්පුසයි කියනවා. කියන්න වටින්නේ ඇත්තටම මේ නිවර්ත ධර්ම පහ යටපත් කරනවා කියන්නේ පොඩි වැඩක් නෙවෙයි, ලොකු සත්පුරුෂ ක්‍රියාවක්. නමුත් ඊගාට යන තැන පාර අවුල් කරගන්නවා, වණ කරගන්න නිසා යාට කියනවා අසප්පුසයි. ඒ නිසා යාට කරණ තියෙන මේ ලැබුවා වූ ධානයේ අපි ලොකු සාමින්නාසලා එක දාන්නේ ආස්වාදාදීනව සලකන්නේ. මේ ධානය මෙච්චර හොඳ තියෙනවා. නමුත් මේ වගේ ආදීනවයක් මේ ධානයේ ආධින වේ දැනගත්තේ නැත්නම් දෙවෙනි ධානයේ යන්න බෑ. දැන් එහෙම නෙවෙයි කරන්නේ. පැය විනාඩි 45ක් වෙන කට්ටියම ගෙන්නලා ආපු ගමන් කියන බලවෙන ධානයට අදිෂ්ඨාන කරගන්න. ආ හරි, එහෙනම් දැන් දෙකට අදිෂ්ඨාන කරගන්න. ඊගාට 3 4 ඉතින් හරි. ඊතර යන්නේ කූඩයක් පුරවන ධානත් එක්ක. ආපහු දැසේ යනකොට ඉතින් තව හැබැයි තැන්න බෑනවා. මේ හම්බුනේ 4ද දන්නේ නැහැ, 3ද දන්නේ නැහැ, 2ද දන්නේ නැහැ, 1ද දන්නේ නැහැ. නිකන් සාමාන්‍ය දෙයක්ද දන්නේ. ඉතින් පටලැවිලි ඇති කරනවා. ඉතින් ඒ හැම වෙලාවෙදීම ධ්‍යාන භාවනාව කෙරුවත් ප්‍රථම ධ්‍යානය කොච්චර වශී කරන්න ඕනද කියනවනම් ඒකෙම ආදීනව තේරෙනකම් වශී කරන්න ඕන. ඊට පස්සේ දෙවෙනි ධ්‍යානෙ ගියත් දෙවෙනි ධානය අල්ලගත්තොත් ඒ අර මහා කුලීකේ පුතණා කියලා හෝ කුලවන්තයි කියලා හෝ කියපුයි ගුණ සම්භාරය වගේම දෙවෙනි ධානයත් තමයි ගමන්ට ප්‍රධාන බාධාවක් වෙන්නේ කියලා. ඉතින් දෙවෙනි ධානය අල්ලන්නත් එපා. මේ විදිහට බුදුරජාණන් තේ ගිනිනවා නේව සංඥා නාසඤ්ඤාතන දක්වම ගිනිනවා. නේව සංඥා නාසඤ්ඤාත දක්වම ගිනිලා යම් කිසි කෙනෙකුට කියන්න පුළුවන් නම් මට මේ ලැබිලා තියෙන නේව සංඥා නාසඤ්ඤා. නැත්නම් මට ඉතිසලා හම්බුනේ අකින්චඤ්ඤායතන ඉතිසලා හම්බුනේ විඥානඤ්ඤායතන ඉතිසලා හම්බුනේ ආකාසනඤ්ඤායතන. මේ හැම වචනයක් කියන හැම වෙලාවෙම එතන අහු වෙනවා. නම කියලා බාර ගන්න වෙලාවක් පාස අහු වෙනවා. ඒවා හම්බ වුණාට හම්බෙච්ච නැති කෙනෙක් වාගේ. ගත කරන්න නම් මේ නිරෝධ සමාපත්තිය කතාව මම එතෙන්ද කියනවා. නිරෝධ සමාපත්තියට යන්නම් කියලා දන්නේත් නැහැ ඉන්නවා කියලා දන්නේත් නැහැ ගිහිලා ආවයි කියලා දන්නේත් නැත්තම් ඒකෙන් යන කවදාකවත් කියලා ඉසක් උපදින්නේ. ඉන් මේ පිට දැන් මම ඉන්නේ මේ අසවල් තැන මම ඉන්නේ අසවල් ඥානි අසවල් මේකයි කියලා දැනගන්නවා කියන්නේ මල්ලනවා කියන එක හොඳට මතක තියාගන්න. අපි ඒකයි කොටු කරලා වෙන් කරලා තියාගන්න හදන්නේ අල්ලපු ගමන් අහු වෙනවා. අල්ලපු ගමන් අහු වෙනවා. ඒ කියන්නේ සබුදු ජානනාංශෝ බාහ්‍ය දාර්චුරිය තාපසයයිලා තුන් සැරයක් මේ උපදේශිලනකොට සඳහන් කරලා කියනවා උඹට එහෙනම් මං කියන්නම් අහගනින් ditthi ditthවත්තම් භවිෂති දැකපු දේ දැකමත පමනයි ඉන්නේ පිටේක මතක තියාගත්තොත් දැක්ක හොඳයි කිව්වොත් දැක්ක නරකයි කිව්වොත් ඒ හැම එකකින්ම පින දැකපු දේ අල්ලන ඇහුව දේ ඇහුවමතින් ඉවරයි ඊගාටෙන චිත්තක්ෂණ විවෘත වෙනවා ඒ ඇහුව දේ අරකට මේකට ගුණදොස් විචිනේ කරන්නයි මතක තියාගන්නයි හීනෙලි කරන්නයි හීන සුද්ධ කරන්නයි කියොත් දැකපු දේ අල්ල. අහපු දේ අල්ල. ගන්ධ රස බලපු දේ අල්ල. හිතපු දේ අල්ල. එහෙම ඇල්ලීම හරහා තියෙන්නේ නම් එහෙම අල්ලන්න නෙවෙයි. මේ පටිගත කරන යන්ත්‍රයේ කටහඬ ඇල්ලුවාට ඒක නඟුවක් ගන්න මේ බනද රෙකෝඩ් උනේ වෙන දෙයක්ද කියලා. ඒ වගේම එකක් තමයි කන කියන්නේ. නමුත් අපි කනට හම් වෙන දේවල් වලට අපි එක එක මට්ටම් දෙනවා. ඒ දින හැම මට්ටමක් හරහාම ඒ අපි අහපු දේ මොකද්දෝක මේ අල්ලබදා ගන්න. ඒ අල්ලබදා ගන්නවත් එක්කම ජාති දුක, ජරා දුක, ව්‍යාධි දුක, මරණ දුක පහළ වෙනවා. ඒ අල්ලගත්ත දේ කනට ඇහිච්ච දේ හැරුණා නම් එතනින් ගියා නම් අපිට ඉතින් අපරාධේ බණහලා ප්‍රයෝජනක් වෙන්නේ නැහැ කියලා ඇත්තටම ධර්මතාවයක් තියෙනවා ඒක අවශ්‍ය වෙලාවට ඒක සිද්ධ වෙනවා. ඒකන කිසි තේයත්ම බය වෙන්න දෙයක් නැහැ. ඒක නිසා ඒ දැතු දුතු දේ දුතුමති නතර වෙන ප්‍රතිපදාව තියෙද්දී දුටු දේ දුටු මතින් අතර වෙනවා වෙනකොට ඒ දේ අල්ලගත්තොත් ඒ දේ අපිව අල්ලනවා. ඒක පිළිබඳව කිසිසේත්ම කඳුවලල්ලකට ගිහිල්ලා කෑ ගැහුවොත් දෝංකාර සද්ද එනවා. කන්දක් නැති තැනට ගිහිල්ලා කෑ ගැහුවොත් දෝංකාර එන්නේ නැහැ. ඒක නිසා අපි යමක් මම මේ අසවත් ඩිග්‍රිය තියෙනවා, ධ්‍යාන තියෙනවා, අහවල් දැනුම තියෙනවා, අහවල් දේ තියෙනවා කියලා අපි කියා පාන්නෙම අපි ඒක අල්ලගෙන දුරට මතක තියාන්නේ ඒක ඇවිල්ලා අපි බෙල්ල මිරිකනවා. අපිට මේ පිළිය වරද්දගත්තොත් කපු වගේ කළු කැවුතු කනවා. මොකද පිළි අවශ්‍යගත්තේ කපුවනේ. එහෙම නැත්නම් පැත්තක තියෙන පිළියනේ. ආන්නේ වගේ මේ දකින දකින දෙයෙන් එක්ක තණ්හාව, එක්ක මාන, එක්ක දිච්චේ වඩන්නේ කොහොමද? මම මේ අවල්තැනට යන්නේ, මම අවල්තැන ඉන්නේ, මං ආවේ අවල්තැන කියලා අපිට ලකුණු කියන්න පුළුවන් නම් එහෙම දෙයක තැනක නිවන නැහැ. එහෙම දෙයක තැනක ආධ්‍යාත්මික හරපද්ධතියේ නැහැ. හැබැයි ඒක හරහ තමයි යන්නේ. අල්ලන්න පුළුවන් ගොරෝසු ගොරෝසු දේවල්, සියුම් සියුම් දේවල් මාර්ගෙන් අතහැරලා 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 අන්තිමට ඒ වගේ ගිය තන ආතන කියා ගන්න බැරි තරම් ඉතාම සූක්ෂම තැනට යනකොට ඒ යෝගාවචරයට මතක තියාගෙන ඉන්න දෙයක් ඉතුරු වෙන්නේ නැහැ. මම දැක්කා කියලා හෝ දැක්ක දේ මේකයි කියලා හෝ අහවල් දේ අරමුණු කරගෙන කියලා හෝ කිසියම් තැනක ඉගෙනලා අල්ලන්න බෑ ඒක නිසා සරුවචාන්සේ සඳහන් කරලා තියෙනවා මේ සංඥා වේද නිරෝධං උපසම්පජ්ජ විහෙරතියේ සංයමිය. නිව සංඥා නා සංඥායතනේ පැනනට පස්සේ එයා යම් දවසක විපස්සනා කළොත් එයා සංඥා වේද නිරෝධයට යනවා. සංඥා වේද නිරෝධයට ගියාට පස්සේ පඤ්ඤාචස්ස දිස්වා ආසවා පරික්ඛින හොති. එයා දැනගන්නවා මම දැන් ඉන්න තැන මතක තියාගන්නවක්වත් ආඩම්බර වෙන්නවක්වත් නම කියන්නවක්වත් මාන්න කරන්නවක්වත් මොනම දෙයක්වත් නැහැ. එතන මේක ඇත්තටම කියනවා අපි එකේ ගොඩක් වෙලාවට ජීවිතේ ඉන්නවා. නමුත් අපිට ඒක පේන්නේ ක්ලාන්ත වෙච්ච වෙලාවක වගේ. නිින්ද ගිය වෙලාවක වගේ. අකරතැබ්බයක් වගේ. ඒක හීන් දාඩිය දානවායි කියනකොට. ඒක නිසා ඒ වගේ වෙලාවල් වලදී අපි නූල් බඳිනවා. අපි ඉරියව මාරු කරනවා. ගුරුවරයා මාරු කරනවා. කමටහන මාරු කරනවා. එහෙම නැත්නම් මේ කියන විඳවන්න බැරි తত্ত্বය මේ ජීවිතයේ සාමාන්‍ය ජීවිතෙ එච්චරම දුෂ්කර දෙයක් නන්නේ. ඕනම විදියකට පෙන්වන්න පුළුවන් ආශ්වාසය වල ප්‍රශ්වාසය යන්නේ ඉස්සලා අනිවාර්යම චිත්තක්ෂණයක්වත් තේරෙන්නේ නැත්නම් කරා යනවා. ඔකදාකත් අපි ඉතින් කිට්ටු කරනකොටම අපි බය වෙලා ඉවරයි. ප්‍රශ්වාසය ඉවර වෙනකොට හොඳට බලන්න ඉවර වෙන්නේ කොහටද කියලා. ඒ කටුවචාරණ වහන්සේලා ආනාපාන සති සූත්‍රය සඳහන් කරලා තියෙනවා. මේ ආනාපාන භාවනාදි මේ ආනාපාන අරමුණ විතරයි භාවනා කරන්න ගෙවෙන්නේ. අනික සියලුම අරමුණු භාවනා කරන්න වැඩේ. එක උපමාවක් විදිහට දෙන්නේ කාන්ටාර්ගට වරක් ගහපුවාම ඒකෙන් එන කිංකිණි නාදය ක්‍රමයෙන් ගෙවිලා යනකොට කොතනදීද ගෙවිලා ඉවර වෙන්නේ කියලා බලන්න යම් කිසි කෙනෙක් ඒ ශබ්ද දිගේ යනවාද ආන්‍ය වගේ ප්‍රසවාසයක් ඉවර වෙන තැන නැත්නම් ආනපන සම්පූර්ණයෙන්ම දෙකම වශයෙන් ඉවර වෙන තැනට එනකොට මේ යන්න හදන්නේ සංඥාවෙන් සමුගණ්ඩායි මේ යන්න හදන්නේ වේදනාවෙන් සමුගණ්ඩායි ඒක නිකන් බයලවන ගතියක් තියෙනවා අසරණ අනාථ කරන ගතියක් තියෙනවා නමුත් අර මේ ධම්මතින තෙන්නාච කියනවා අතකවාස පුබ්බේච තතා චිත්තං භාවිතං හෝති යන්තං තතත්ථය උපටිච්චති කලින් එතෙන්ට එනකොට මේක හරි දේ මේක සත්පුරිස දේ මම මේ ගෙවම් කරනවා කියලා ඒක භාවිත කරලා තියුණා ඒකට නපුරුකම් නොකරලා තියුණා නම් ඒකට කෙනේකම් නොකරලා මේක ආනපනෙ ගෙවෙන තැන තමයි මේ නිවනට යන්නේ මට අදට වැඩිය හෙට යන්න ලැබේවා කියලා ඒක භාවිත කරලා තියුණා නම් අන්නේ ඇබ්බැහි හරහා තමයි යන්නේ බා අදිෂ්ඨානකින් ගන්න බෑ අදිෂ්ඨාන කරනවා නම් අදිෂ්ඨාන කරන දන්න දෙයක අදිෂ්ඨාන කරන ඇති දෙයකට මෙතන නොදන්න නැති දෙයක් නිකමට අචිචනාද මෙහෙම දෙයක් වෙන සාස්ත්‍රුණ වාචනමක් ලෝකේ කතා කරයි කියලා කවදාවත් නැහැ ඒගොල්ලෝ කිව්වා සදාකාලික පවතින බ්‍රහ්මෙක් ඉන්නවා සදාකාලික පවතින ආත්මයක් තියෙන පරමාත්ම කියලා උඹට තියෙන ජීවාත්මේ උඹ ජීවාත්මේ මහා පරමාත්මෙන් කැමතිද ජීවිතය ඒක තමයි පරමාත්මයට යන්නේ බුදුජානනාච කියනවා තියෙනවා නම් මානේ තියෙන දුක මතුවෙනවා නම් මතුවෙන දුක givima balapan givenne duka නමුත් අපේ හිත සහලවන ඒ දන්නා තැනට නොදන්න තැනට යනකොට හිඳ අඩි දානවා හිවුලනවා දඟලනවා මොකද වෙන්නේ කියලා අහනවා ඒ වගේම මේ ඒකට අපි අනදර කරනවා මේකට කියනවා විමුක්තියට ඇති බය කියලා පරිණාමයේදී අනිවාර්යයෙන්ම අංශුවක් අංශුවක් පාසා ඥානයක් ඥානයක් පාසා RNA DNA ශෛලියක් පාසා ඉන්ද්‍රියක් පාසා හැම තැනකම මේ බය තියෙනවා විමුක්තියට කිට්ටු කරනට සාධන ඉත දුවගෙන ගෙදර යනවා එලා ආයේ අභිනිෂ්ක්‍මණය කරලා ගිහලා ආයේ විමුක්තිය හොයනවා විමුක්තිය එච්චර දුර තියෙන කන්නේ වෙන ආයයට තියෙන්නේ ප්‍රසාචි වෙනකම් බලනවා නම් නැත්නම් ආශර් ප්‍රසාදයෙන් ගෙවෙන වෙලාවේදී අතක් වාස පුබ්බේව තථා චිත්තං භාවිතං හෝති කල්ලතුම දන්නවනේ මේ ගෙවම් කිරීමටයි මම මේ ඉඳගත්තේ ඉතින් බොහොම වේදනාව ගෙවම් කරගෙන මේ හිතවිලි ගෙවම් කරන යම් වෙලාවක ඒ ආශර් ප්‍රසාද ගෙවම් කරන වෙලාවේදී සත්පුරුෂ අදහසින් එක වැඩුවාන මොකද්ද වඩන්නේ යමක් නැතිකම අන්න ඒ හැබැයි දෙකේ තමයි යන්තං තතත්ථය උපනීය කවදා හෝ ඒ පාර්ධිකේ තමයි යන්නේ භාවනා කරන්න කියලා යෝගාවචරණ කමඨාන් සුද්ධ කරනකොට වෙන්නේ ඒ පැත්තට කිට්ටු කරනකොට හිඳාදී දාලා ඒ පැත්තට කිට්ටු කරනකොට බය වෙනවා ඒ නිසා බුදු ජානනාංශ කියනවා සීළු කෙලෙස් වලට දෙන්න පුළුවන් තනි නම තමයි බය කියලා සීළුම කෙලෙස් මේ ලෝකය මෙච්චර ආවුද නිපදවන්නේ මෙච්චර ජනසන්නිවේදනකම හොයන්නේ මේ මෙච්චර යටිතල පහසුකම් හදන්නේ මොකටවත් නෙවෙයි බයට ඒ නිසා මේ බාහිර ලෝකේ තියෙන සෑම ඥානයක්ම භයපදනම් කරපු එකක්, ද්වේෂපදනම් කරපු එකක්. ඒ නිසා කවදාකවත් වගතුවක් නම් වෙන්නේ නැහැ. බුදුජානනාජි විතරයි ඒ බය ආහාරයක් කරගෙන බය නොයන තැනට අභය දිශාවට මේ රටේ හරවලා තියෙන්නේ. නමුත් අපිට එල්ලෙන දෙයක් නැති වෙනකොට පුදුමාකාර බයක්. ඒක නිසා අපි ඥානියක් කරගන්නවා, සල්ලි හම්බ කරනවා, බැංකුව තැම්පත් කරනවා, නැතු පිටිස්ස හොයනවා, කීර්ති නාම හොයනවා, නානා ප්‍රදේවල් හිතන්නේ අනේ අපිට මේකෙන් සරණක් වෙයි කියලා. නෝචන්සේ සුද්ධ වශයෙන් සර්වචන සඳහන් කරලා තිනවා, "පෙමතෝ ජායති සෝකෝ." ඔබ වැඩි දෙයකට ප්‍රේම කරොත් වැඩියෙන් දුක එනවා. ප්‍රේම කරන දේවල් අඩුමන දර දුක අඩුයි. මේ ලෝකයා කියන්නේ ප්‍රේම කරන දේවල් අඩු මනුස්සයා මේ නෝන්ජලියෙක් අතහැරලා දාපු මනුස්සයෙක් යමෙක් කාත් කවුරුත් නැති කෙනෙක් කියලා. ඉතින් එහෙම කෙනෙකුට කොහොමද මේ සංඥා වේදිත නිරෝධයක් ගැන භාවනා කරනකොට පුබ්බේව තථා චිත්තං භාවිතං හෝති කියලා මේකට යොමු කරනවා කියන එක තමයි මේ කමඨාන් සුද්ධ කිරීමෙන් කරන්නේ. බණේදී නොකියනවා නෙවෙයි. ආනාපාන සති කමඨාන මේක නැතුව නෙවෙයි. නමුත් කවදාකවත් තවක තනපාන භාවනා කරන්නේ ගෙවම් කරන්න නෙවෙයි වඩාගෙන ගෙදර යන්නයි. එහෙම නැත්නම් භාවනා කරනකොට කරනකොට තමයි සතුටු වෙන්නේ කියන්න පුළුවන් නම කියන්න පුළුවන් දෙයක් ලැබුණොත් නමුත් සර්වචන්සේ සඳහන් කරන මේ ලැබෙන හැම දෙයකම තණ්හා වැඩෙන්නේ ඉඳී තිනවා මාන්න වැඩෙන්නේ ඉඳී තිනවා දෘෂ්ටි වැඩෙන්නේ ඉඳී තිනවා ඒ නිසා යම් තැනකදී අපි ඔය ගැස්සිලා හැරෙන්නේ භාවනාවේදී ඊට පොඩ්ඩකට ඉස්සෙල්ලා මේ සංඥා වේදනා දෙක සෑහෙන දුරට ගිවන් වෙලා අපි කොච්චර බයද කියනවා නම් සහලවල ඊට ආවට පස්සේ ඒකට කැමැත්තෙන් ගියත් නෙවෙයි ඉන්න වෙලාවක දැනගන්නත් බෑ ආවට පස්සේ ඒකන කතා කරන්නත් බෑ නමුත් බැරි වෙලාවත් හිතන්න එතනම මධ්‍යම ප්‍රතිපදාව තියෙන්නේ මේ භීතිකාව හරහා අපි කවදාකවත් ඒ දිහාට සාදරව බලයිද ඒ පැත්තට අපි මේක පෙත කියලා මේක අමල සාත්‍රාට කියලා දෙන්නත් බෑ මට කාටවත් කියලා දෙන්නත් බෑ කියලා හිතනකොටයි බුදුහාමුදුරන්ගේ ධර්මයේ ගැඹීරත්වයේ තේරෙන්නේ එහෙම නැත්නම් බුදුහාමුදුරන්ගේ ගුණ අපිට ජීවේ අපි හිතන්නේ බුදුරජාණන් වහන්සේ අසරණ වෙලාට ඇවිල්ලා සරණ වෙයි කියලා අපට. බුදුරජාණන් වහන්සේ කියනවා මගේ සරණ තමයි ඒ සංඥා වේදනා නිරුද්ධ වෙනකොට මගේ නාමයෙන් හරි කමන්නේ සැලෙන්නේ නැතුව ඒක හරහා යන්න කියලා. ඉතින් මෙන්න මේ වැඩේදී දන්නා තැන සිට නොදන්න තැනට යනකොට ගොරෝසු තැන සිට සියුම් තැනට යනකොට මමයා ඉන්න තැන ඉඳලා මමයා නැති තැනට යනකොට මුලදී අපිව අසරණ කරන එකම චෛතසිකය තමයි සතිය. සතියේ විතරයි මේ දෙක අල්ලන්න පුළුවන්. මට දැන් මෙතෙන්ට ගන්න ආහන පාන පිළිනවා. දැන් පේන්නේ නැහැ. නමුත් සතිය තියෙනවා. මට මෙතෙන්ට එනකන් මම ඉන්න බව දැනුණා. නමුත් දැන් දැනෙන්නේ නැහැ. දැනෙන්නේ නැති බව සතිය තියෙනවා. කොටිම්ම කියනවා නම් මට මෙතෙන්ටකන් සතිය තිබුණා. දැන් සතිය නැහැ කියලා සතිය දන්නවා. නමුත් කවදාකවත් යෝගාවචරයෙන් බලන්න ඒක අගය කරනවද කියලා? ඒක භාවන ලැබිච්ච ප්‍රතිඵලයක් විදිහට පේනවද කියලා? එයා කියන්නේ නැහැ. මට එක දිගට පවතින සතිය ඕනේ. ඒක ගන්න කොහොමද කියලා? එහෙම දෙයක් නැහැ ලෝකේ. නිත්‍ය කුසීම දෙයක් චෛසික ධර්ම වල ගන්න දෙයක් නැහැ. චෛසික ධර්ම කියන්නේ බොහොම ශීඝ්‍රයෙන් වෙනස් වෙන එකක්. නමුත් මේ චෛසිකයට පුළුවන් විශේෂතාවයක් තියෙනවා. ඇතිකොට ඇති බව දැන ගන්න පුළුවන්, නැතිකොට නැති බව දැන ගන්න. ඒක නිසා ගැඹුරකට යනකොට සර්වචන් ආංශේ ගොරෝසු තැන ඉඳලා සියුම් මාර්ගයෙන් ගිහිල්ලා ගිහිල්ලා ඒ සියුම් භාවයේ අන්තිමට අල්ලන්න බැරි තැනටම යනකම් බස්සු පිළාය තමයි ඔය ඊට අරහත් මාර්ගයට එන්නේ ඉස්සරලා තමයි ඔය අනිමිත්ත අපන්හිත ශුඤ්ඤත විමුක්ඛ තුනට එnde ඉසලා හිත මේ සංඥා වේදිත නිරෝධයට වැටෙනවා නිරෝධයෙන් නැගිටපු ගමන් ඒ හිත දකින්නේ එක්ක ශුන්‍ය භාවය එහෙම නැත්නම් අනිමිත්ත අපන්හිත අනිමිත්ත කියලා කියන්නේ මට ලකුණක් ගන්න දෙයක් නැහැ නිමිටි ගන්න දෙයක් නැහැ අරමුණක් පේන්නේ නැහැ අහිමන හිත නිදහස් වෙලා තියෙනවා අපන්හිත කියලා කියන්නේ අනාගත ලැබිය යුතු ඉදිරි බලාපොරොත්තුවක් නැහැ මට හරක වේවා මේක වේවා කියලා හෝ මේ ජය ලකුණක් නැහැ. ජය කණුවක් පේන්නේ නැත්නම් එන වැඩි හරි. ඒක තමයි ශූන්‍යත්වය තියෙන්නේ. ඒකට යන්න ඉස්සර තමයි මේ සංඥා වේදින් දෝදිර කියලා පුහුණු කරන්නේ. ඒක නෙවෙයි නම් භාවනා කරන්නේ. ගෙතර ගෙන යන්න මේ පළවෙනි ධ්‍යානෙ දෙවෙනි ධ්‍යානෙ නැත්නම් අර ඥාන මේ ඥාන කියනවනම් හාංකා විශයක්වත් තේරෙන්නේ නැහැ. මේ සංඥා වේදනාවල හොල්මන් තමයි ඔය ඥාන කියන්නේ. සංඥා වේදනාවල හොල්මනක් තමයි ඔය ධ්‍යාන කියන්නේ. ඔක්කොම මේ ගියක් හදන්න ගහන තාවකාලික සැපීම වගේ එහෙම නැත්නම් මේ පලංචි වගේ. එව නැතුව ගෙවල් හදන්න බෑ. නමුත් ගේ හදන්න ඒවා ගැලවන්න ඕනේ. අන්නේ ගැලවන්න නැතුව ඉවවා අල්ලගෙන දඟලන එක තමයි මේ එහෙම අහන්නේ සතමයි විසක් උපාසකවරුන් අර ප්‍රශ්න අහන්නේ කොහොමද ආර්යාවනි සංඥා වේදේච නිරෝධේ. ආර්යයා කියන සංඥා වේදේච නිරෝධේදී ඒකට යන මනසට මම මේ යඤ්ඤං කියලා යන්න හම්බෙන්නේ නැහැ. ගිහිල්ලා ඉනකොට ඒක ඉන්න බව දන්නෙත් නැහැ. ගිහිල්ලා ආවට පස්සේ මේ කුණේ දන්නෙත් නැහැ. නමුත් ඒක ඉස්සෙල්ලා ඒක කීප වතාවක් වෙලා තියෙන නිසා එයා දන්නවා එහෙනම් මේක වෙන්න ඇති සංඥා වේදෙදි නෝදී. නමුත් අසත්පුරුෂයාට ඒක බයක්. අසත්පුරුෂයාට පෝරකේ ලෑල්ලක්ද වගේ අසරණ ගතියක්, අනාථ ගතියක් තියෙන නිසා මේක වාදක් එම්පිච් කියනවා අමෘතේ කියන නිවන දකින්නම් මෘතේ කියන මරණය අත්දකින්න ඕනේ. මරණය අත්දැකලා පස්සේ තමයි අමෘතේ ලැබෙන්නේ. මරණය කියලා කියන්නේ මතක සඤ්ඤාවක් ඉතුරුලා නැහැ වේදනාවක් ඉතුරුලා නැහැ හැබැයි අත්දැකීම හරහා ගිහිල්ලා තියෙනවා මොකක්වත් නැහැ එයාට බයක් තියෙනවා කාටවත් කියන හැටි නම් බුදුහාමගෙන කාටවත් කියන එක නේ වැඩි. ඔන්න මෙතෙන්දි නොසැලෙන මනසක් ගන්න පුළුවන් නේ. දන්නා තැන සිට නොදන්නා තැනට ගිහිල්ලා ආපහු දන්න තැනට එනවා. අතරමැදක් තියෙන බව දන්නා. හැබැයි ඒක වචනයට දාන්න බෑ. මේ ලෝකේ තියෙන ව්‍යාකරණයට අහුවෙන්නේ නැහැ. නමුත් මෙතන තමයි මධ්‍යම ප්‍රතිපදාව කියලා දන්නේ. මේක තමයි පෙත කියලා දන්නේ. මේක තමයි ඉවර වෙන්නේ නිවනින් කියලා දන්නේ. මේකයි භාවිත කරන්න ඕනේ කියලා දන්නේ. විපස්සනාදී භාවනා කරන්නේ බෑග් එකකට දාලා ගෙදර ගෙන යන තියෙන එකක් නෙමෙයි. ඒ නැති භාවයේ ශුන්‍ය භාවයේ රිත්ත භාවයේ තුච්ච භාවයේ පරතෝ භාවයේ අනත්ත භාවයේ. මුටි ඒක ඒකට සම්නිවේදනය කරන්න, ඒකට තට්ටු කරන්න, ඒකට කතා කරන්න ගියොත් ඒ සාමාන්‍ය බුද්ධ අහංකාරයෙන් ගුටි කන්න වෙනවා. සාමාන්‍ය මේ ලක්ෂයේ අපේ පූජා පින්කම් කරන කට්ටියෙන් ගුටි කන්න වෙනවා. මේ මොනවද මේ උගන්වන්නේ කියලා. නමුත් කියවලා බලන්න මේ චුල්ල වේදාල සූත්‍රයේදී අතස්සකෝහම් පුබ්බේව තථා චිත්තං භාවිතං හෝති ත්‍යන්තං තතත්ථය උපනිජි. කලින් ගන්නවා නම් මේ ශූන්‍යතාවේ, ඒ ශූන්‍යතාවේ තිත ඉබේම ඇබ්බැහියට එහෙම යන්න කියන්නේ අදිෂ්ඨාන කරනවා මේක ඉතුරු වෙන්නේ නැහැ. එතෙන් ගියොත් හොඳයි නරකයි කියන වාණයක් ඉතුරු වෙන්නේ නැහැ. මේක වන්ට වේවා කියන හිතක් ඇති වෙන්නේ නැහැ. ඒ නිසා සංඥා වේද නිරෝධීති යනවා. ඒක ලක්ෂ වාහාරයක් ගියාට පස්සේ ආට තියෙනවා මේ ජීවිතය ඇතුළෙම නිවන තියෙනවා. අපි ඒකට වෛර කරන නිසා ඒකට යනකොට හිත ගිය බව නම්බු කරන්නේ නැහැ. තව ධර්මයේ තියෙනවා කියලා කියන්නේ, ශාසනයේ තියෙනවා කියලා කියන්නේ, මෙතන තමයි මධ්‍යම ප්‍රතිපදාව. මේක තමයි, මේකයි දිනු කිරීමෙන් තමයි සංඥා වේද නිරෝධය, මෙතනින් තමයි නිවන කියලා. ඒ නැති බව, හිස් බව, තුච්ච බව. ඉතින් බුදුජානන්සේ කියනවා ශුන්‍යතෝ ලෝකං අවික්කස්ස මච්චුරාජාන පස්සති. යම් කිසි කෙනෙක් මේ ශුන්‍යතාවේ දකින්න නම් දැකලා අර කියන විදිහට පඤ්ඤාය චස්ස දිස්ව ආසව පරික්ඛිනාවති. ඒක ප්‍රඥාවෙන් දකින්න මේ ශුන්‍යතාවේ අපේ අවසාන ගමන. ගමනේ අවසානයි. මේ ශුන්‍යතාවේ Taman දකින්න නම් මායයට මේ එහෙම දකින්න විදිහ පේන්නේ නැහැ. මායය අල්ලන්නේ යමක් අල්ලන්න හදනම කියන පිටිපස්සේ තමයි. කොබෝගී දවසල ශක්තිති ගාව උංග සල්ලි තැම්පත් කරලා ඉක්මනට ලාභ ගන්නවා. අන්තිම ශක්තිතිත් නැහැ, සල්ලිත් නැහැ, වැඩි ලාභත් නැහැ, සාමාන්‍ය ලාභෙත් නැහැ. සාමාන්‍ය තැම්පත් කළේ ඉන්න මොකද මොකක් ප්‍රශ්නයක් ඉන්නේ නැහැ. යා වැඩි කුටි කඩා ගන්න යන්නෙත් නැහැ, උඩ අතු අල්ලන්න යන්නෙත් නැහැ, පස්සෙ වෙමනින්නෙත් නැහැ. ඒක නිසා තණ්හාව හරහ තමයි අපිට කොක්ක වදින්නේ. ඒ නිසා අපි වැඩක් කරන්න තණ්හාව ඕනේ. ඒක නෑ ප්‍රශ්නයක් නෑ. මොකද ඒක කියන්නේ මේ තණ්හාවෙන් කියලා දන්නවනම් ඉතින් ওই සංඥා වේච නිරෝධය එමනම් තන් මේ අකින්චයි නෝන්නේ ආනාපාන ඉවර වෙනකොට ප්‍රසවාසය පටන් ගන්න ඉසලා ඔය සංඥා වේදනා දෙක සම්බන්ධයි. එතන එක සද්දකේද අනෙක් සද්දෙට මාරු වෙනකොට වම් කකුලෙන් දකුණු කකුලට බලේ මාරු වෙනකොට හැම ඉරියාපත සංගීකම ඔය සංඥාවට වේදනාවට අල්ලන්න බැරි තැනක් එනවා. අපි කරන්නේ ඉක්මනින් ඒක පන්නලා ඊගාවේ කල්ලනවා. අන්නේ මේ ගෙවම් කරන වෙලාවේදී ගෙවම් වෙන සිද්ධිය ඉතාම විවසියෙන් බලනවා වෙනුවට බාගෙට ගෙවන්ටි ගෙවන් කළ තේදි ඊගායක අල්ලන අතරමැද ගැටේ තමයි තෘෂ්ණාවෙන් කරන්නේ මැහුම් කාර්යය කරන්නේ ගැටවිලීම කරන්නේ අන්නේ ගැටලීම කරන හැටි දැකපු දවසේ මෙතන තියෙන්නේ මායාව බව තියෙනවා අපි මේ නැති බව දකින්න බය බය සබව ගන්න ඒ නිසායි අපි මේ හොඳ සීලික පිළිදන්නේ ඒ නිසායි අපි ශ්‍රද්ධාවක් ඇති කරගන්නේ ඒ නිසායි අපි ලොකු දේවල් ගෙවන් කරමින් යන්නේ කවදා හෝ අතක්වාස බුබ්බේ තථා චිත්තං භාවිතං හෝති කියන විදිහට මේ අර භාවනා විදිය අර ගැස්සෙන ගැස්සිල්ල නොදෙනී යන තැන මලපැන්මක් ඉරිපැන්නමක් තියෙනවා එතන තමයි යටිපහුවෙන්නේ මධ්‍යම ප්‍රතිපදාව මේකට අපි කවද්ද විවෘත වෙන්නේ කියලා බැලුවොත් ජීවිත කරපු නැති හෙල්ලක් කාර්කමක් කරන්න වෙනවා නොබලපු පරමාර්ථය පිටවන්න වෙනවා භාවනා කියන්නේ මේකයි කියන්නේ හැබැයි මම මෙතෙන්දි කියනවා මේ කියන්නේ විපස්සනා භාවනාව සමතේදී නම් ඉල්ලයක් තියෙනවා මෙතන ඉලා තෙන්ට යනවා. ඒක තාම භවය ඇතුළෙමයි. මෙතන නෑ. මේ ගැට එලියා ගත්තට පස්සේ ඒක සඳහා ඒ ආකින්චයන්ජත ආකාසානංචයත විඥානංචයත නෙවෙයි. ඕනම සිද්ධි දෙකක් මැද තියෙනවා. ඒ නිසා ප්‍රඥාවෙන් බලන කෙනාට මේ උපමාවක් විදිහට කියනවා මේ කේල් ගහක් උඩ ඉඳලා බිමවට දිගට පතුරු ගහන්න ඕනේ නෑ. හරහට කපපුවම තේනවා මේක හරයක් නෑ කියලා. ඒ නිසා භාවනාදී අපිට සකස් වෙන්න ඕනේ. යන්නේ තථාචිත්තම් භාවිතං අන්නේ වෙන හිතක් හදනවා අර විදිහට සංඥා වලට අහුවෙන්නේ නැති වේදනා වලට අහුවෙන්නේ නැති. ඇත්තට මේක වඩන්න දෙයක් නෑ. මේක තියෙන බව පඤ්ඤාය චස්ස දිස්වා ප්‍රඥාවෙන් ඒක දකින්නවනම් දකින්න ලෑස්තිලා යනවනම් අදට වැඩිය මේක ගෙවම් කරන්න පුළුවන්. ඒ නිසා මේ ධර්ම දේශනාව අද ධර්ම දේශනාවත් එහෙම ගෙවම් කිරීමක් පිණිස හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවෙන් ධර්ම දේශනාව නැත කරනවා ශීල දිනාටම සනසිමුදා වේවා කියලා ප්‍රාර්ථනා.
මේ ජී ධර්මදේශනාට පස්සේ පුරදසු විචනය ප්‍රමතය පිළිබඳව වුණ පූර්ණයක් කියලා තමයි මත ප්‍රකාශ කිරීමක් කරනවා. ඒ නිසා කාටරි ඉත්තවතාචාදී වාත සත්‍යහන කලිවර කරන්න ඉස්සර වෙලා කියන කරන දේ අපි සුදු කරගන්න දේ මත ප්‍රකාශයක් තියෙනවා. කර්මා කළ ධර්ම සාකච්ඡා කරනවා නම් ඉදිරිපත් කරන්න දී කියලා මම ආයේ ආරාධනා කරනවා.
මේකේ කියනවා එහෙම මම මෙහෙ යන්නේ ඒකටයි කියලා දන්නේ නැහැ කියලා. හැබැයි මෙන්න ඒ නිසා කරලා ඉතින් යනකොට බය වෙනකොට ආරාධනා හිතෙන්න ඕනේ. දැන් මට පොද නියාගෙන ඉන්න ආරම්භ අන්න හරි. මේ පුරුදු කරලා එතකොට ඒ අර ඒ ඇතුලේ තියෙන අචිත්තක බව මේ විලාවේදී අචේතනිකව අචිත්තක අසංස්කාරික වෙන බවට මේ ඒ වෙන බව තමයි අබ්බැහි වෙන්නේ. අද කියන්න බැරි කම මම දන්නේ නැති කම එනකොට බය නෙවෙයි සාදරේ බවක් ඇති කරගන්නවා. ඒක ඊට කලින් හොඳට හුරු වෙච්ච කෙනා තමයි ඒක චිත්ත නියමයක් විදිහට ආපු වේගෙට කඩාගෙන ඉන්නේ හැබැයි පිටේ හරි අමාරුයි මේ ප්‍රතිපදාවද්ද කියලා කියන්නේ. අනුපීරු පිළිවෙලක් කියන්නේ ඒක නිසා බුදුසසුන කියන අකාලිකයි. මට මේ තිස්ලා වෙලා තිනුම මම බය වුණා අපරාධෙ මම ඊට පස්සේ මේ බණ හවුවට පස්සේ මේ කමඨාන් සුද්ධ කරගත්තට පස්සේ මේ ශීලේ මොරපුනේ කර්මික වේදෙන නිසා මම ඊට පස්සේ එහෙම වෙනකොට ඒ සිද්ධිය පුළුවන්තරම් ඊට වැඩි ටිකක් යනවා. ඊට නම් ඒකට සාදර වෙනවා. මේක වෙන්න මොනවද කරන්න ඕනේ? ඒ දේ මම නැවත නැවත කරනවා කියනකොට තමයි එක සැරයක් හරි ඒක අනුමත කරගො සමාදම් වෙච්ච කෙනාට තමයි ඒ සඳහා ක්‍රමසාවිදි පහළ වෙන්න පටන් ගන්නේ. නැත්නම් එයා කරන්නේම ක්‍රමසාවිදියකට අනතුරුදායක. ඒක හානි කරන දේවමයි පිළිගන්නේම අකර්තව්‍යයක්. නිවන කොහොමඩක්වත් අකරතැබ්බය. ඒකෙන් නම් බය වෙන දෙයක් ඇත්තේ නැහැ. ඒකේ ගණ්ඩ දෙයක් ඇත්තේ නැහැ. නිවන හැම වෙලාවෙම අකරතැබ්බයක්. ඔය හිතල බලලා ගන්න පුළුවන් එක නෙවෙයි. නමුත් ඒ තියෙන අකරතැබ්බ වලට වඩා හොඳ එකක්. ඒ නිසා ටිකෙන් ටිකෙන් විවේකී පුරුදු කරලා, උදකලා පුරුදු කරලා, විස්රාමයේ පුරුදු කරනකොට ඒ ගිවන් කිරීම එනකොට ඒකට මේ හිතගත සාදර වෙන බව භාවනාවෙන් ඉන්න එකක් නෙවෙයි, දිට්ඨියෙන් ඉන්න එකක්. යොන්සමංස් කාලෙන් ඉන්න එකක්. සමාරුන්න කොච්චර බහන කරත්
ඉන්නේ. අද විද්‍යාවගත්තේ ලෝකයේ විද්‍යාවට.
ලෝකයේ
විද්‍යාව පිළිබඳව විද්‍යාව. විද්‍යාවපස්සේ කරත් ඉස්සක්ටි.
එක වචනේ නේද?
අද වේදේ නිරෝධය කියන්නේ සමාපත්තිය කියන්නේ අරක වේදේ නිරෝධය කියලා එක ඇතුලේ ඉන්නකොට ඒක නැවත නැවත සමාපත්තියට සමාදින්න පුළුවන්කම සමාපත්තිය. ඒ සහ ඵල ඥාන මාර්ගඵල සහ ඵල ඥාන කියන්නේ නැත්තම් මාර්ග ඥානයි සහ ඵල ඥානයි කියලා කතා කරන්නේ. ඵල සමාපත්තිය කියන්නේ ඒකේ ඉන්නේ අබ්බැහියෙන් අකර්මකෝ සිද්ධ වෙන්නේ, අචේතනිකෝ සිද්ධ වෙන්නේ, අසංස්කාරිකෝ සිද්ධ වෙන්නේ. හැබැයි ඒක ලක්ෂ වාරයක් කරලා තියෙන නිසා ඒකේ ඒ අබ්බැහිය තියෙනවා. එනේ ඒක විද්‍යක කලබුරුද්දක ඵල සමාපත්තිය කියන්නේ නිරෝධකල නිරෝධ සමාපත්තියදී ඒක විග්‍රහ කරන්න අමාරු වෙන දෙයක් කියන ඇත්තට අරහත් ඵල සමාපත්තියයි නිරෝධ ඵල සමාපත්තිය සමානයි කියලා. නමුත් අදටකයි නිවන දිලීම දේශනාවේදී ඥාන විසංගය සඳහන් කරා නිරෝධ සමාපත්තිය නැගිටතර පස්සේ නිරෝධ සමාපත්තිය සෝවාන් මාර්ගඵල කියන එක ලබන්න පුළුවන් අධ්‍යාත්ම ඵල සමාපත්තිය අධ්‍යාත්ම සංගලන විතරයි නිරෝධ අනාගාම කෙනෙක් ඊළඟ බල සමාපත්තියට පත් වුණාට පස්සේ එයා රහත් වෙලා ඉසකන. ඊට පස්සේ යාඩ පුළුවන්නේ අධ්‍යාත්ම බල සමාපත්තිය ගන්න පුළුවන් බොහෝ විට කුත්‍ය වශයෙන් සමාන
වෙන්නේ.
දක්ක අඩුම ගානේ ඒ වගේම මේ මොනවාද අෂ්ට සමාපatti තියෙනවා. ඔය අෂ්ට සමාපatti දිව තිබුණා හෝ නොතිබුණා හෝ භාවනා කරන කෙනා තමන්ගේ සංඥා වේදනා නිරුද්ධ වේගණ යනට බලක් ඇති කරගත්තා. බීතිකාවක් උදේකට මාර්ගය ධර්මයක් නැහැ. ඒ බීතිකාව තමයි මේ භාවනා කරනකොට ඉරියව කඩාවැටෙන්නේ. ගැස්සෙන එකකින් සිද්ධ වෙනවා. ඉස්සරහට යනකොට මම සැකයක් පහල වෙනවා මේ ඉස්සරහට යන පස්සට යන කියලා කොච්චර දෝ සතිය තියෙනවා මට ඒ තියෙන සතියකට හානි කරගන්නවා ඒ මොකද ඇත්තටම මේ නිවනට බයක් තියෙනවා මේ සංසාරේ පුරාවට මේ උපනිෂේ සම්පත්‍ය දැක්කල ගොන්තරු මිනිසයාට මේක මැරෙන්න ඉස්සලා මේ පුජ්‍ය දානික අතහරිනේක රත්පාල ජාතකයේ රත්පාල කතාවේ තියෙන්නේ අම්මයි තාත්තයි ළඟට රත්පාල කුමාරයන් නිල කියනවා අම්මේ තාත්තේ ජීවශේ බ්‍රහ්මචර්යය රකින්න නම් මේ ජීව සුදුවත් සුදුලගෙන ජීවිතය ගත කරන්න බෑ මට පූර්ණ බ්‍රහ්මචර්යය අවශ්‍යයි මම යන්නේ එනකොට අම්මයි තාත්තා කියනවා ඔබ මරණයේදීත් අපි හුඟින් වෙන්නේ දුකින් නම් මේ ජීවත් වෙන්නේ කොහොමද මෙන්න අපි වෙන්නේ රත්පාල කුමාරයන් කියන එකම තමයි අපි ළඟ තියෙන්නේ අම්මලා තාත්තලා රත්පාල කුමාරයන් කියන එකම තමයි මේ ජීවත් වෙද්දි අතහරින්න මැරෙනකොටත් අපි අතහරින්න බල දුකින් නම් මොකද කවුරු පාන්නේ කියලා හතම වලට බම්බු අරගෙන දිනෙන් දින දාපු පොළොවේ නැත්නම් කාපට් නැති පොළොවේ වැටලා කියනවා රැකින රැකේවා මේන වේබ. ඊට යාළුවාවිල්ලා කියනවා මේ මේකන දෙරන්න බෑ මොකද දීදු යන්නේ ඌර අරින්න ඇරලා පස්සේ දීදු අරවලා ගන්න. නැත්නම් දෙරන්න. ඊට පස්සේ යාළුවන්ට කියලා දිනවා එනං ඒ පැත්තෙන් ශිල්පකරයක් බලන්න. මම මේක කොල්ලා දීලා කියන වාසයද කියනවා මොවන්ද කෙමනක් අටවල තියෙද්දි මම ඇවිල්ලා රසමස උල කාලය යනවා කෙමනකටව ගන්න. කෙමන ගස්ව ගන්න නේද? බලාතවල ගියෙන්නේ මොනවාක් මගේ අහුව අම්මන්න දෙයක් නැහැ. එஞ்சා මතක තියාගෙන නිවන හැමදාම ඇවිල්ලා දෙන්න තත්තු කරනවා. අපි කියන පස්සේ. අපිට වැඩ. එතෙන්දී කියලා නැත්නම් ඒ අස්ක සමාපත්තිය නැති වුණා. ඊළෝ මේ අනාගාමී මාර්ගය නැති වුණා. ආනපන ජීවෙනකොට මොකද වෙන්නේ කියලා බලන්න. එච්චර බයක් කරනවා. එච්චර අසහනයි. ඉතින් මේ භාවිත හිත නැත්නම් කොහෙද අනාගතේ කොහෙද මේ අරූපත්‍ය අරූපත්‍ය තමයි මේ එල්ලෙ පිළිබඳ හැඟීමක්
තියෙනවා අනිත් කෙනෙක්
අපේ පොලේ අර මේ සිතාසි නේද මාතියා තමයි ඉන්න තියෙන මේකේ පේන නිවන් ලබන්න පුළුවන් බව පෙන්නලා ගන්න. පෙන්නලා නතර ගන්න. හැබැයි අපි මනාප නැහැ. අපි ඒක බාර ගන්න කැමති නැහැ. ආ කමන්නේ ඕන වෙන ප්‍රතිත්වයක් ඇත්තාවේ ඕක තමයි නිවන. මට මේක නැවත නැති වෙලාවක සාතර වුණොත් එයා නැවත නැති ඉන්න ගන්න. එනේන සිතක්ෂේ ඉන්න වෙලාව වැඩි වෙනවා. ඉස්සර වගේ ඩග්ගාලා වෙලා යන්නේ නැහැ. ඉන්න වෙලාව වැඩි වෙන්න වශීකරණ අවස්ථාවක් ලැබෙනවා. වශීකරණ වැඩි වෙන්න පව කරන වෙලාව අඩු වෙනවා. වේගයක් එන්න පටන් අර ගන්නවා පව අඩුයි පව තින් වැඩි වෙනවා. ඉතින් ඊටකට වේගය ආවොතේ අනිකාන නැත කර ගන්න කඩාවගෙන යනවා. ඒකට කියනවා තදංගණින් දුතිය කියලා කියනවා. චිත්තක්ෂණක කනිකණින් දුතිය. තදංග කියන්නේ ඒ චිත්තක්ෂණයේ අංගයක් වශයෙන් නිබුතිය තියෙන හැබැයි ඉස්සල චිත්තක්ෂණෙ නෑ පස්සේ ගෙත්. හැබැයි පොටෙන්ෂල් එක තියෙනවා. විභවයේ තියෙනවා කියලා පේනවා. ඔව් තේමාවේ කාලගණික මොකද කියන්නේ? අනුතරක් විදිහට භයානක විදිහට හලකෝ මොකද්ද වෙන්නේ? ටැග් දුන්නා බාරගත්තා. පොට්ටයාට මැනික පය ගැහුනට ඌ අහුලන්න දන්නේ නැහැ. මොකද ඌ ස්ථානේ ඉන්නේ නැත්නම් පොට්ටයාට ගලක් විතරයි. අපි නිවන කියලා හිතන්නේ මේක මොකද්ද එතන? ඒකම බාධාවක්. නිවන පිළිබඳ අපේ සංකල්ප තියෙන තාක් කල් බාධාවක් ඉන්සතුන ප්‍රතිපල අපේක්ෂා කරන්න එපා. හේතු සම්පතේ නිරතුරුව අහිංසක ධර්ම ගෞරවය. අප ගන්නේ කියන්න එපා. වතක් කරන්නේ අපි බුදුහම් ගන්න වත කරනකොට මේ මැටි බුදුහම් ගන්න තියෙන බොහෝම ගෞරවයෙන් උලන් වදින්නෙක් දැක්ක විදිහට නිකම්පක පූජා කරනකොට බුද්ධත්වයන් වහන්සේගේ මෝඩේ කියන මැටි බුදුහම් ගන්න පූජා කරනවා කියන එක නෙමෙයි තියෙන්නේ. මේ වගේ ගඟටවල උදුවත් මම කරන්න ඕනක් කරතයි. අනික ගෞරවයෙන් කරන බණ දෙන බුදුහම්ගේ ගෞරවයෙන් කරන දේවා අපිට ශික්ෂාවක් ඉතුරේ. එකපලයක් නැතිනම් මම වත කියලා. දැන් ඉන්න කට්ටිය වත හිඳලා තියෙනවා. ඉතින් ඉගෙන වත බරක් වෙනවා. ඔතමට බමට දුදු දුදු කරා දුදු පුජා කියන්නේ මේක තේරුමක් නැති වැඩක් මට මේ ප්‍රයෝජනයක් ඇති වැඩක් කරනවා. ප්‍රයෝජනයක් ඇති වැඩ කියන්නේ සංඥා මාන දෙක කියනවා.
ප්‍රයෝජනක් නැති වැඩක් ගෞරවයෙන් කරනවා කියලා කියන්නේ ඊට පස්සේ ආ මේ නිල අහංකාර කරනවා නැත්නම් ධර්ම කෞරේ කියනවා ඉන්දියක් අහන් දැස්ති ප්‍රයෝජනේ නෙවෙයි සරගන්නේ කිරීම කරන බොහෝම ගෞරවය පංචතන්ත්‍ර කියන කතාවක් මේ රාජකුමාරිකාවක් කියනවා එක්කන් මේ වගේ තැන්පත් කරලා පුදුමාකාර පිළිචි අපි ඉන්න වඩේකට හිතනවා කොහොමද මේ කුමාරිකාවට යන්නේ මොන කරන්නේ දඩුමහරයක් අදාන කුමාරික දඩුමහරතාවක් නිවිල බහව විෂ්ණුදී වගේ පිළිචි ඉන්නේ තමයි මේ කුමාරට කියනවා කවදාහරි කාපාරේ කිව්වොත් මාව නැතනම් ඉතින් මේ එනේ දවසේ මෙයා බොහොම සතුටු බාහිරට වාසය ගිහිල්ලා බබෙක් අද්දේ අද්දගේ බබා ඊට පස්සේ දැන් කුමාරි කෙනා දැන් ඉතින් හැංගි හැංගි වෙත්තන්ටත් දැන් එළිය නටන්න බෑනේ දැන් මොකද කරන්නේ ඊට පස්සේ මම අම්මට කියපන් කියලා අම්මලා කිසි දෙයක් නෑ ඉතින් ඉස්සෙල්ලා අම්මා අකමැතියි පස්සේ අම්මා බාරගන්න ඊට පස්සේ තාත්තා කෙනා කොහොමඩක්වත් වෙන්න බෑ මම මෙච්චර ආසහ කරලා ඔකක් කපන්න ඕක මරන්න ඕන කියලා එළි රජුව ඕක කීටි ගන්නකොට රටේ තද බල යුද්ධයක් හිතප නැති විදිහට යුද්ධයක් යුද්ධ කරනවා අම්මා කියනවා කුමාර රජුවන්ට විෂ්ණු දේශ බැහැනන අපි පොඩ්ඩක් තාත්තා කරලා බලමු කියලා. ඉතින් රජතුමෝ කියනවා හරි. ඔකා ඔකා නියම විෂ්ණු දේශ නේ වැඩේ කරා. ඔබ කියලා කියපන්. ඊට පස්සේ දුවට ගිහිල්ලා කියනවා ඔයා කියන්නේ කැට අහගොහම. කිනෝ අවල්දාසි යුද්ධ ප්‍රකාශ කරන්න තියෙනවා. බැරිද? මතක අයියෝ සිම්පල් නේ කිව්වා. මේ වඩ කියන්නේ. හරි සිම්පල් කරලා දෙන්න කියලා. දැන් මම ගෙදර ගිහිල්ලා කල්පනා කරගෙන ඉන්නවා දැන් එතකොට දැන් දැන් යුද්ධ දිනක ඇවිල්ලා කඩවුරු බැඳගෙන නඩනකොට මෙව විශ්ඳියන්ගේ ගුරුලා ඊයවට ගිහිල්ලා කියනවලු යන්න වැඩක් යන්න හදන්නේ. ඒ ඔබ වහන්සේ මේක කියලා නැත කරන්න. නැත කෙරුවේ නැත්තම් ඔබ වහන්සේ ඇතුළේ පූජා සත්කාර හේනොත් නැතිව. මිනිස්සු ඔක්කොම ලොකු බලාගෙන ඉන්න යුද්ධෙට ලෑස්ති නැහැ මිනිස්සු. දැන් විශ්ඳියෙල යුද්ධ නැත ගන්න හැටි බලන්න ඕන. නමුත් වඩෙක් වැඩේ දීලා තියෙන්නේ. ඌට මොනවක්වත් කරන්න. දැන් ඌ කිචවොත් ඔබ වහන්සේ කිචේ. ඔබ වහන්සේ දේවල් කරනවා. පූජාවල් නැති වෙනවා මොකද කියන්නේ විශ්වයේ වැඩක් ගන්න නෝ යුද්ධ කිත් වෙනකොට තේරෙනවා මේ රජුගේ යුද්ධයක් ලැස්ති වෙන්නේ නැහැ. එයා ඉන්නවා දැන් මගේ බෑ නෑ මතකයි අන්තිම මොකද වෙන්නේ? දැන් විශ්වයේ වෙලා අර බඩුවට ආවේශ වෙනවා. ආවේශ වෙලා යුද්ධෙ දිනනවා. වැඩක් දිනු. එයාට සිද්ධ වෙනවා. ඒ විශ්වයේ වගේ ඉන්න ඕනේ යුද්ධ. නැත්තම් විශ්වයේ වෙන්නේ. ඒකට විශ්වයේ වෙන්නත් ඇවිල්ලා ඒක අසංකරන්නේ તો කරන්නේ නැහැ. එනිසා මට රජ වෙන්න ඕන රජෙක් විදිහට හිටපන්. මට රහත් වෙන්න නම් රහත් වෙනකොට හිටපන්. අනේ රහත් වෙන්න නම් බෑ අපිට ඉන්න පාරමිතා පිළිගන්න නැහැ කියලා කියනවනේ බෑම තමයි. යථාතතම් විරන්තෝ තත්තත්තාය උපනිෂති. මේ යම් යම් ආකාර ජීවත් වෙනද ඒකට ඔබ යොමු කරනවා. එනිසා මේ ජීවන කියලා කියන්නේ මේ සංඥා වේදනාදිකෙන් තොර වෙච්ච බවක් මට ඒක ඔකක් අස්වාසි වෙනකොටත් හම්බ වෙනවා මම ඒකට සමාදම් වෙනවා. ඒක ගැස්සෙන වෙලාවෙදිත් මට ඒක පොඩි සංඥාවක් තියෙනවා ඒකට බය වෙන්න එපා. කොට මම සමාදම් වෙනවා. වම උසල දකුණ ගන්නකොට පට්ටලෙත් ඔබ තියෙනවා. ඉන්දගෙන ඉඳලා නැගිටින්න හැදෙන කොටත් ඔබ තියෙනවා. හැම හන්දි ස්ථානයකදීම ඊටාම නැවතිල්ලේ ඊටාම සීරුවෙන් වැඩ කරනවා නම් මේ මිනිස්සේ ඊගාට කරන්න තියෙන වැඩේ නෙවෙයි දඟලන්නේ. මේ මාරුව වෙනකොට හිතේ වෙන පෙරලි දුවේට පුප්පු ගන්න වේදනාවක් තියෙනවා කියන්නේ. නැගිටින්න හිතනකොටම යනවා. නැගිටට පස්සේ ඔබ මේ ගුණකක් අතිතුරේ නේ තල උදාන්දි කියනවා නැගිටින්න අදිෂ්ඨාන කරලා නැගිටින්න තු බලන්නේ. හොඳයි මම නැගිටිනවා. තාම නැගිටිනවා කියලා නැගිටින ඇත්තටම නැගිටිනවා. මේක දිහා බලන්නේ කියලා. එතන වේදනාව පචයි. නියම වේදනාවක් නැගිටව පස්සේ තියෙන්නේ බෑ. ඉතින් වෙනස් කරපුවම නැති වෙනවා කියලා හිතන්නේ නෑ. වෙනස් කරන්න අදිෂ්ඨාන කරනකොට මේක හිලුම් කරනවා. ඒ නිසා මේ හැම දෙයක්ම තියෙන්නේ සිද්ධියේ නෙවෙයි සිද්ධි දෙක අතරම. සත්‍යත්‍ය හැම වෙලාවෙම මේ තඩමාරුවේදී සිද්ධියෙන් සිද්ධියට ගැටලන එක තමයි තණ්හාවෙන් කරන්නේ. ඒ දෙක අතර මැද දැඩි ආයාසකින් ඕව කරපෙන්න බෑ. ඉක්මන් කරන්න අරකේ ගන්න ඕන මේකට යන්න ඕන කියලා තණ්හාව දඟලනවා. හරි මොකද වල මේ තඩමාරුවේදී ඉවසිල්ලේ කියන්නේ රිලි රේස් එකේදී බැට් එක මාරු කරනකොට බිම දාගත්තොත් ඔක්කොම වෙරේ. නිකුත් බිම දාගන්න තියෙන එක තමයි යෝගාවචරය කරන්නේ. කොයි ඉරියව්යෙන් කොයි ඉරියව්වට ගත් කිසිම වෙනසක් නෑ. ඒක අකතානංචයන්ස නීවසංඥානාචරණේ වුණත් ප්‍රසවාසෙල ආසාසෙල ගියත් සූර්යාට පඥාන්දර ඒක ප්‍රශ්නයක් නෑ අරකට ක්‍රමවේදයෙන් පෙන්නන්න ලස්සන තැනක්. ඔය හැම තැනකදී මේ අවස්ථාව හම්බ වෙනවා. අපිට වෙලා තියෙන ඊගාට එන එක පිටවල කුතුහලෙන් හෝ වෙච්ච එක පිටවල පශ්චාත්තාපයෙන් පීඩිතයි. වෙනසට ලෑස්ති නෑ. අතරමැද තියෙන මේ මල් පැන්නුම, ඉරි පැන්නුම හැමදාම ඉක්මනවා. ඉතින් නිසා ඒ ඉතාම උත්කෘෂ්ඨ දේ සංඥා වේද නිරෝධය යඥම් කියලා යන්නත් බෑ. ගියාට පස්සේ ඒක ඉන්න බව දන්නෙත් නෑ. ආවට පස්සේ ඒක ඉතේ කියලා දන්නෙත් නෑ. දන්නේ ඊට ඉස්සෙල්ලා වෙච්චි වැරදි ටිකේ. ඊට ඉස්සෙල්ලා මේකට පුරු වෙච්ච හැටි. මම මේ වෙනදී අපේක්ෂා කරන්නේ ඉත බාහනා කරේ කියලා කියන ඒ ආකල්පෙම යෝනිසමස්කාරය. ඒ ආකල්පෙම සම්මාදිටික. මොනව හරි සඳහා භාවනා කරනවා කිව්වනම් එන මිත්‍යාදිටික කියලා කියන්නේ. අසක්කුසයි කියලා කියන්නේ. අත් මුලදී මුලදී එහෙමම වෙන්න තමයි යන්නේ. වෙන්න කියලා ගෙවෙන තැන ආවට පස්සේ අන්නේ ගෙවෙන තැනට සාදර වෙන මිනිහා සම්පූර්ණ ලෝකෙ පිළිබඳ කියන ආකල්ප වල ලොකු වෙනසක් ඇති වෙනවා. දැන් විනාඩි 20ක් විතර වගේ 15ක් විතර වගේ කාලය ගන්න තියෙනවා. වෙන අතුරු මාතෘකා නැහැ කියන පදරමින් එකද මම යෝජනා කරනවා අපි එක්තාවතා සාධිගත සත්‍යයනා කිරීමේ සතිවරේ සමාප්ත වෙනවා.